අප්‍රමාදෝ අමත පදං ප්‍රමාදෝ මච්චුනෝ පදං කියලා මෙතන පෙන්නලා ප්‍රමාදේ අමුත්ත පදේයි. ප්‍රමාදේ මරණ බැත්තයි. මරණයට පත් වුණ බැත්තයි. එහෙනම් මේ ආරේ දිනේ ආයුෂ කියලා කියන්නේ මේ කුණ්ඩලේ ඉමදිලා තමයි අවුරුදු 120ක් හරි ජීවත් වෙනවා කියන එකට නෙමෙයි. කුසල දහම්හි අප්‍රමාදයෙන් කටයුතු කරනවා නම් අන්නේ අප්‍රමාදයෙන් කටයුතු කරන කාලය තමයි ආයුෂ පවතින කාලය. ආරේ දිනේ ආයුෂ ඒකයි. අසද්ධර්මයන් ඇතුළු කරගෙන ජීවත් වෙන පුද්ගලයා ජීවත් වෙලා කියන්නේ මල කෙනෙක් හා සමානයි, මල මිනිහා සමානයි කියලා පෙන්නනවා. නිසා අපි යම් ආයුෂයක් වර්ධනය කර ගන්නවා කියන්නේ ආරේ දිනේ අප්‍රමාදෝ කුසල දහම් වේදමින් කාලය ගත කරන්න හිතාගෙන ඊට අනුකූල හිතෙන් කයි වචනින් කටයුතු කරනවා නම් එයාගේ එක දවසක් ක්‍රියාකාරීත්වයෙන් ජීවත් වෙන අප්‍රමාදී ප්‍රමාදී පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වයට වැඩි එක දවසක් වටිනවා. ඒ ආයුෂ වටිනවා කියන්නේ මොකද? මෙච්චර කාලෙ අපි අනන්ත සංසාරයේ ජීවත් වෙච්ච ආයුෂ බැලුවොත් මෙතෙක්යි මෙපමණයි කල්ප මෙච්චරයි කියන දියන්න වෙනවා. නහ සත්‍යයට ආයුෂ කියන එක ලැබුවොත් අප්‍රමාද. ජීවපු කාලේ අප්‍රමාද. සත්‍යය කියන්නේ එක එක අද්භවක් වල ඉන්න අවස්ථාවක තුන ඒ පෞද්ගල සියලුම අද්භව එකතු කරලා ගත්තාම ඒක සත්‍යය. ගෙවිලාගේ බල්ලෝ වෙලා බලාදු වෙලා මිනිස්සු වෙලා දෙවියෝ වෙලා බ්‍රහ්මයෝ වෙලා නැවත ආයහරක් වෙලා වගේ සත්ව වෙලා ඒක විදිහට එන සතර ගමනක. ඒ පොදු නමත සම්මත කරගත්ත එක තමයි සත්‍යය කියවෙන්නේ. ඒ හැරිසරාගෙන යන සාකලු සත්වේ මේ ලෝකේ සත්‍යයෙන් අදහසින් අරගෙන ඒ தත්ත්වය තුළ සිද්ධ කරන නිසා හදේතු පැවැත්මට කටයුතු සිද්ධ කරන යන්තා කල්යත් ඔහු සත්‍යත්වය තුළ පැවැත්ම ගෙනියනවා. සත්ව කියන එකේ අර්ථය ඒකයි. මේ ලෝකේ නැඟ මේ ලෞකික පැවැත්ම සත්‍යයෙන් යහපත් කියන හැඟීමේ දෘෂ්ටියෙන් යුත වෙනවා. ඒ පැවැත්ම යලි යලි ගොඩනගෙන සාකල් සසර ගමන කෙලවර වෙන්නේ නැහැ. අන්නේ කෙලවර නොවි යන ගමනේ යන්තා කල් වල වෙනා සත්‍යය. අනි සත්‍වත්වයේ කෙලවර ගන්න නම් කවදා හරි අප්‍රමාද කුසල් දහම් යෙදিলা යථාබෝධී ලබා ගැනීම. මේ ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් අරගෙන ඒ තුලින් නැගෙන ප්‍රඥාවේ තීරණය වන ආසාර රෝගය තුළ මම මොනවට අල්ලාගෙන ඉන්නද? අත්‍යවි නොවැළි විදී යන්නා වූ නිවනක් ඇති සාන්තය ප්‍රණීතා කියන අදහස ඊට ආවනා. එතන පටන් සත්‍වත්වයේ ඉක්මවන්න කටයුතු කරනවා. එය පූර්ණ භාවයේදී භාවයේ පත් වෙලා අරිහත්යේ පත් වන දාන සත්‍වත්වයේ කෙලවර කරනවා. සත්‍යයයි මෙන්න මේ එනදාකල් ඉන්න සත්‍යයාට පරමාර්ථයක් විමුක්තියක් ලැබෙනවා නම් කවදා හරි විමුක්තිය කරා යාමට අංශු මාත්‍රයක් වූ බල සැලසෙනවා නම් ඒ අප්‍රමාදව කුසල් දහම් යෙදීම තුල අනිත්‍යයි ඒ ආයුෂයේ නියම ආයුෂයක් වෙනවා වටින ආයුෂයක් වෙනවා විමුක්තිය සඳහා ගත කරන ආයුෂ තමයි මේ ආරේණියේ නියම ආයුෂ කියන්නේ දොර ආයුෂේ හටගන්නේ කුමක් ඇති වූද ඉතින් අප්‍රමාදය ඇති වූද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තුලින් ධර්මය අහලා ධර්මයේ තුලින් ප්‍රමාද වාසීවක් මිස ලෞකික වාසී ස්වභාවය ආදීනව දැකන අප්‍රමාදව ලබන්නා නිවන් සාන්තියට අවදින කුසල මාර්ගයේ තේරුම් අරගෙන අන්න ඊට අනුකූලව කටයුතු කරන්න පටන් ගත්තාම අප්‍රමාදය හට ගන්නවා හොඳට. ඒකට අන්නේ ප්‍රමාදව මජ්ජිනෝ පදන් කියන තේරුම. ජීවත් වුණා බලමින් වගේ ලෝක සත්‍යය ජීවත් වෙනා පුදල් ජනක් වේ. ඉතර පවතින්නේ මක් පවතින දුර. ඉතින් අප්‍රමාදයේ පවතින දුර කුසල දහන්නේ අප්‍රමාදයේ පවතින දුර තමයි ආසේ පවතින. ඒ නියම ආර්ථික ප්‍රයෝජනය අරගෙන ඉවරයි අරිහත්යෙන් පතුල දාන්න. උන්වහන්සේට කොයි මොහොතේ පිරුණම් බෑවත් කවන්නේ නැහැ ඉතින් පාස්සේ. ආර්ථික ගතියේ ප්‍රයෝජනය ගත්තා. ඒතර එහෙම තොරේ ආර්ථික නැති වෙනවා කියලා කියන්නේ ඒකව පිරුණම් බෑවෙන් අවසාන කරන්නේ ආර්ථික ගන්න ප්‍රයෝජනය අරගෙන. ඊට පස්සේ උන්වහන්සේට ආවිෂය වෙලා තියෙනවා. මාර්ගයේ වඩන බුද්ධයාට ආර්ථික අත්‍යවශ්‍යයි ජීවත් වීම කියන එක මෙතෙන් වෙන්නන්නේ. කුසල් දහමේ අප්‍රමාදයේ ඉදීමේ ජීවිතේ. ඒක හරියම වැදගත්. ඒ නිසා තමයි ඒ ජීවිතේ පවත්තන්නේ. ඉතින් ඒ ජීවිතේ කුසල් දහම් වි අප්‍රමාදයේ ඉඳෙන එක අත්හැරලා නැවතත් අර පුතඥාන ගම්භීරස්තර මානසික අත්දැකීම් ගියොත් එහෙම. හැබැයි ආරේ මුණක් පස්සේ යන්නේ නැහැ. ඊට මෙහා ඉන්න බුද්ධිලේ බණහල හොඳ පැත්තට දෙනවා, නරක පැත්තට දෙනවා හොම යනවා. ඉතින් හොඳ පැත්තට යන එකෙන් ටිකෙන් ටික උපනිශ්‍රී ලබනවා. කවදා හරි ආරයත්තේ පත් වෙනවා. ඒ නිසා ඒකත් ඔහුට වැදගත් වෙනවා. ඉතින් ආරේ නැති වෙනවා කියා කියන්නේ ඒ පුතඥාන ගාවි ඉන්න බුද්ධිලයා ටිකෙන් ටික යහපත් මගට හැරෙන්න මග හදාගන්න ඉති ආයතනය තාවකාලික අපහසුතාවයක්. කී කාලයක් හොඳට බින්දහ කරමින් ආරි මාර්ග අනුකූල කටයුතු කරගන්න මාර්ග මාර්ගයන් ටිකක් කරලා ආයතනයක් නොයෙක් විචාරතුල ඉදෙමින් අර අපතේ කරලා දාන. එහෙම කාලයක් එනවා. හැබැයි වඩාපු හරියෙ ඉදී මනා ආයතනයට යහපත් ආයතන නැවතත් උපනිශ්‍රේ වෙන ආයතනයක් අර කලින් ගියාට වඩා හිත බලවත් වෙන ආරි මාර්ගයේ බහිනවා. ආර්ය මාර්ගයේ ජීවත් වෙන කෙනාගේ ආයුෂ නියමම ආයුෂ. උත්තරීතර ආයුෂ කියනවා ඒක. සතර පහේ විදහස් වෙන විදහම් කරගෙන ඉන්න කෙනා සාවකාලික ආයුෂක් ලැබෙනවා සුභතියෙන්. ඒකකින් ආයුෂක් කියන සාමාන්‍ය ලෝකේ ගණන් ගන්න මධ්‍යම දහම මිස ප්‍රණීත ආයුෂක් කියලා ගණන් ගන්න බැහැ. ප්‍රණීත ආයුෂ නම් මේ ආර්යවිනය 15 වෙනි කාර්යයේ සාධනේ 15 වෙනි කාර්යයේ ආර්යවිනය අංශු මාත්‍රේ හෝ අනුගමනය කරනවා නම් ඒ මාත්‍රේ උඩ උත්තරම ආයුෂක් වෙනවා. ඔකෙන් තේරුම් ගන්න ඕනේ මොකක්ද අර්ථකන ආයුෂ කියලා. අභිවාදන සීනිස විචාම් වද්දාපතයන චත්තාරෝ ධම්මා වණ්ඩති ආයු වන්නෝ සුඛම් බලන්ති. එතනක් වෙනවා ආයුෂ. අන්න සීලවත්යෙන් වැඳුම් පිළිතුරු කරන වැඩි මහලු කියලා කියන්නේ ආයු කුද්දලෙ උපස්ථාන කරන මේ අයද ආයුෂ වැඩිනවා කියන එකද ඒ හේතුවෙන් තමයි අර කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා අප්‍රමාදව ධර්ම අවබෝධ කරන්න මඟ පෑදෙන්නේ. ඒකෝ තමයි ආයු වන්න හැපවල කියනවා ලැබෙන්නේ. මේ ආයුෂ වර්ණේ ප්‍රබෝධය. ධම්ම මහනකට පෙරකාරී හිට ඇකිලිනවා. පෙරකාරී හිට ප්‍රබෝධ වෙනවා. අර ප්‍රබෝධ ධම්ම මහනකට ප්‍රබෝධය ලබන එක තමයි ආර්ය විනය වර්ණ කියන්නේ. චින්ත ප්‍රබෝධය හද ගන්නවා මානසික සහ කායික ප්‍රබෝධය හද ගන්නවා. එතන හොඳට පැහැදිලිව බණහන්න ධර්ම අවබෝධ ලබන්න හේතු වාසනා කරනවා. අන්නේ වර්ණේ තමයි මෙතන වර්ණ කියන්නේ. ලෝකයාගේ වර්ණ සම්පත්තිය කියලා එකක් තියෙනවා. හරි හැඩයි හරි රත්නයි කඩ වස්න මාදි වර්ණ. හැබැයි ඒක ලෝක සම්පත්තියේ වර්ණය නිසා මේ උත්තරම වර්ණය නෙමෙයි. සැපයක් තියෙනවා. කාම සම්භෝගයෙන් යුතු වෙලා ඉන්න පංචකාම සම්පත්තිය දෙකින් එකක් කාම සැපයක් තියෙනවා. හැබැයි ඒ සැපේ කියන්නේ මේ උත්තරම සැපේ මෙතන දෙන්න ආදීනිය සැපේ නෙමෙයි. දහම් මහැම නිසා ඇපින්නාව කාය පස්සද්දි චිත්ත පස්සද්දි ආදී වශයෙන් කායික මානසික සෑහලුවක් ඇති වෙනවා. පස්සද්ද කායව සුඛන්දී. ඒ හේතුවෙන් සුඛයක් ඇති වෙනවා. නිරාමික සෝය. මෙන්න මේ සුඛය තියෙනවා. මේක තමයි උත්තරම සෝයේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න අවශ්‍ය වෙන සෝය. බලය කියන්නේ ශ්‍රද්ධා බල, වීර්ය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන මේ බල වලින් ආර්ය මාර්ගය පූර්ණ කරනවා කියලා. අන්නේ බලය හරි වැදගත්. ඒක උත්තරම බලය. මෙන්න මේ කියන බල හතර තමයි ආයු වර්ණ සැප බල කියන්නේ ආර්ය විනී වැඩි. ලෝක සම්මතයේ ආයු වර්ණ සැප බල කියලා තියෙනවා ලෞකික ආයුෂ. ඒ තමයි මිනිහ කියලා කියන බොහෝ කාලයක් ජීවත් වෙන එක. එතකොට වර්ණය කියලා ඉතින් මත කඩවසම් පිරුමක් ඇතුළු ඉන්නේ. ඒ වගේම සැපේ කියන හොඳ කාම සම්පත් ලැබිලා භව සම්පත් ලබාගෙන ඉවේ සැප විඳගෙන ඉන්නේ. මේ දර බලේ, කුල බලේ, ඥාති බලේ, සේනා බලේ මෙහෙම බලාගෙන ඉඳන් එහෙම ලෝකේ ජීවත් වෙන එක මෙහෙම බල හතරක් තියෙනවා. ආයු වර්ණ සැප බල කියලා. හැබැයි ඒවයි ඒකම තාවකාලිකයි අනිත්‍ය දුක්ඛ අනත්ත්‍ය වගේ නිසා නිවන් මාර්ගේ පොළඹවන්නේ නැති ඒවා නිසා ඒවේ හරයක් නෑ. ධර්මාභෝධිය ලැබුණා දකින්නවා ඒවේ හරයක්. හැබැයි ඒත් දකින්න එක දෙයක් සුගතියක ඉන්න කෙනෙකුට තමයි මේ මොලේ පාදා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒකෙත් වටිනාකමක් තියෙනවා වැඩ ගන්න අය. වැඩ නොගන්න කෙනා ලබන්නේ හරියට සමහරලා මේකෙම හු හතර පහේ මම පාදා ගන්නවා. ආල්ස වර්ණයේ හැබේ බලය කියන ලෞකිකත්වයේ තුලාගේ ඒකෙන් මත් වෙලා අයිතුකම් අසාධාරණම් කරන්න බලය ලැබෙන්නේ ඒ වෙලාව කරන මහා පාපයක් පුරවගෙන හතර පහ උපත්ියටත් යනවා ඒ. ඉතින් මහා උගලක් වෙනවා අයියා. නැනවතුන්ට ධර්මාර්ගය ලැබිච්ච අයද මහා සම්පත්තියක් වෙනවා. මේක සම්පත්තියක් වෙන්නේ ඒ උගලක් වෙන්නේ තමන් අනුගමනය කරපු ක්‍රමය අනුව. ඒක ටික තේරුම් ගන්න. මේ පටිච්ච සම්පදායේ විස්තර කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. දැන් මේක හරිය ගැඹුරු විෂයක්. මේක කරන්න ගියොත් එහෙම ප්‍රමාණ ගානක් ඉස්සේ කරලා ඉවර කරන්න බැරි එකක්. හැබැයි මේ පිළිබඳ තමයි අපි අර වැල්හතන් කීපයක් දැන් යනවා ක්‍රමානුකූලව ජාති රූප වාහිනී. ඒක දැන් ලබල සමාජ ආචාරය පටන් ගන්න බලාපොරොත්තු වෙන අයගොල්ලෝ ඉනවා කියතින අපිට ගත කරන්න. අන්න එතකොට ඉතුරු ටික සම්පූර්ණ කරලා විකට වෙන්නේ මේක ගිය හැකි වාක් දුර විසයක්. එහෙම කරන්න පුළුවන්. මේ වගේ සුළු වේලාවක විතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. කෙටියෙන් කරාට බෑ. වාක් විග්‍රහ කරන්න පරිච්ඡ සම්පාදය. මේ වැල්හතන් බොහෝම ගන්න කැන්න ඕනේ පරිච්ඡ සම්පාදය පිළිබඳව මනා දැනීමක් ඇති වෙන්නේ. අපි ඒක ටිකක් පහුවෙලා එහෙම කරමු. මේ මෙත් භාවනාවේ සඳහන් දස දිශාව. අපි දැන් මේක මේක ඉස්සර දවසේ කිව්වා. දැන් මේක නැවත නැවත කියන අපි කාලේ යනවා. මේක ඉතින් ඒතකොට අහගත්තා ගියා අනිත් පැත්තේ ගියා ඊළඟ දවසේ ආයෙ ප්‍රශ්නයක් අහන්න ඉඳන් දස දිශාව විග්‍රහ කරන්න. ආයෙත් මං කියනවා. ආයෙත් ඒකයි ගත්තා නිකන් නියරුව ආයෙත් හැරයක් අහනවා. මෙහෙම වුණාට පස්සේ අපිට තව තවත් දහම් පස්ස අවබෝධ කරගත්ත කෙනාට අරගත්ත කෙනාට කරන්න බැරුව යනවා. මේකදී අපි විස්තර කරලා දුන්නා නම් ඉස්සෙල්ලා පෙරදිග දිශාව කියලා කියන්නේ මොකද්ද? පෙරදිග අපි උපමා කරන්නේ උපමා. ඉතින් මෙතන කාරණා දෙකක්. පරමාර්ථ ධර්මයක් තියෙනවා සම්මත ධර්මයක් තියෙනවා. සම්මත ධර්මයයි පරමාර්ථ ධර්මයයි දෙකෙන්ම පරමාර්ථ ධර්මයේ ලෝකෝත්තර පැත්තට නැඹුරු කරනවා. ලෞකික ධර්මයේ ලෞකික පැත්තේ සුභික පැත්තට නැඹුරු කරනවා. මේ ලෞකික ලෞකික ලෝකෝත්තර කියන දෙපැත්තේම පළ දරා ගැනීමට හේතුකාරක වෙන දෙයක් තමයි මේ දිශාවන් හඳුනා ගැනීම. එකිනෙකට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ මේ විද ඵලයන්ම ලැබෙනවා ලෞකික සහ ලෝකෝත්තර පැත්තෙන් දෙපැත්තටම නැඹුරු ලැබෙන ප්‍රතිඵල ලැබෙනවා දැන් මෙලෝ අභිවෘද්ධිය පරලෝ අභිවෘද්ධිය නිවන කියන තුන් අභිවෘද්ධියම ලැබෙන හේතු වෙනවා මේවා දැනගත්තහම දැන් පෙරදිග කියනකොට අපි ස්වභාවයෙන් කියන්නේ සූර්යා පාය දිග තමයි පෙරදිග කියලා හඳුන්වන්නේ ඒකෝ දැන් අපි කියමු පෙරදිග වසන සත්‍ය වේද පෙරාන්දිග වසන සත්‍ය වේද කියලා එකක් ගන්න එක ක්‍රමයක් ඒක ඔන්න අපි තව ක්‍රමයකට ගන්න බෑ තමන්ගේ ඉදිරිපස දිශා සම්මත ලෝක සම්මතයේ දිශා වශයෙන් ගන්නවා නම් දිශා දෙවිදිහකින් බෙදන්න ඕනේ. මේ නිරක්ෂරේඛායක ප්‍රදේශය කියලා ගත්තාම නැගෙනහිර පැත්තට කියලා ඉඳගෙන හිටියෙ පෙරදිග වශයෙන් හත්යේ තමන් ඉස්සරහා පැත්ත ගන්නත් පුළුවන්. එහෙනම් නැගෙනහිර පැත්ත සිහි කරන්නත් පුළුවන්. පසුබිම් විවාහ බටහිර පැත්ත සිහි කරන්නත් පුළුවන්. අපි උත්තරාන්තර වේඩට ගියොත් එහෙම කොයි පැත්තද සිහි කරන්නේ? උත්තරාන්තර වේඩ හෝ දක්ෂිණාන්තර වේඩ ගියේ නම් දහේ සහා බලන්න ගියොත් එහෙම කොයි පැත්තද දෙක දිගේ කියන්නේ? පෙරදිග කියලා වටේට කරවන්න ඕනේ ඔල් කිහිල. කවුරු හරි කරවන්න ඕනේ. ඔකේ පෙරදිග කියලා කතා ගන්න බෑ නේද? අන්නේ මේ සාවි දකින්න ඕනේ මේ ලෝක සම්මතයේ තිබෙන දිශාවල් ගන්න එක ක්‍රමයක. ඒ වගේම ඒ දැනගෙන ඉන්න බලන් පුළුවන් එක දිශාවන් ගන්න පුළුවන් කවද නම් පෙර දිගේ තමාගේ ඉදිරි බල බලන. පසු දිගේ තමාගේ පිටි බල. දකුණු දිගේ තමාගේ දකුණු වාද බැලත්. වම් මේ උතුරු දිගේ තමා උතුරු වාද බැලත්. අනු දිග කියන්නේ ඉදිරි බැලත්. අනු දිශා කියලා කියන්නේ. දැන් නැගෙනහිරට දෙපැත්තින් දිශා දෙකක් තියෙනවා. ඊශානයි මේකොනයි. ඒ තමයි අනු දිග. අන්නේ ඒ වගේ එක පැත්ත පැත්ත අහු වෙනවා. ඒ දෙපැත්ත සීකරනකොට එහෙම දිශාවෙන් දිශාව සිහි කරලා වඩන භාවනා ක්‍රමයක් තියෙනවා මේකේ සමත භාවනාවක් තුළින් වැඩෙන ඒ වගේම ධ්‍යාන වලින් ලැබෙන චිත්ත භාවනාව ලැබෙනවා හිත හසුරවන්න පුළුවන් වෙනවා හිත ඒ දිශාවට යවලා යවලා මනස හුරු කරන්න පටන් ගත්තහම කවදා හරි දිවස් ලැබිච්ච දවසක දිවස් ලබා ගන්න අවශ්‍ය දවසක උපනිෂ්ඨ වෙනවා ඒ පැත්ත බලන්න හිත යොමු කරනකොට ඕන ඕන පැත්තට හිත යොමු කරන්න දුරට යොමු කරන්න හැකියාවක් ලැබෙනවා අසීමිතව හිත ඒ පැත්තට යවලා හුරු කරනවා මේක එක්තරා දිවසේ ලබනකොට උපදේශී ලබන ප්‍රගුණතාවයක් ලබන දෙයක් වෙනවා දිශාවෙන් දිශාවට හිත යවලා කරන භාවනාව මේක ගුණය ඒ වගේම ගුණ තුලින් අරගන්න පරමාර්ථ වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා සූර්යා උපමා කරලා තියෙන ප්‍රඥාව දැන් නැගෙනහිර පැත්තේ උපමා තියෙන්නේ සූර්යා නැගෙන පැත්ත ප්‍රඥාව නැගෙන විදිහට කටයුතු කරන පැත්ත තමයි පෙරදිග පැත්ත කියන්නේ සත්‍යය සත්‍යය පෙරදිග පැත්තේ වාසය කරනවා කියලා ගන්නවා ඒක පරමාර්ථවාදී දැන් මේ ප්‍රඥාව නැගෙන කොහොමද චතුරාර්ය සත්‍ය දර්ශනය පිළිබඳව කටයුතු කරගෙන ඒ මාර්ගයට නිතර බණ අහලා සිහි කරමින් කල්පනා කරමින් ඒ මාර්ගයේ වන්නකොට ප්‍රඥාව නැති සූර්යයා නැగి නැగి යනවා මේක වටිනා දෙයක් උඩ හිටියත් යට හිටියත් වටේ හිටියත් කොච්චර ඈතක හිටියත් යම් කෙනෙක් ඒ ප්‍රඥාව නැති සූර්යයා නගා ගන්න කටයුතු කරන හතකොලසක් ඉන්නවා මේ කොයි පැත්තේ හිටියත් පෙරදිග වසන සත්‍යය කියලා ඒ සංඥාවට අරමුණු වෙන්න ඕනේ ඒක පරමාර්ථ නැන විශේෂ මේ කර්මස්ථානය විතර ගන්න අදහසක් තියෙනවා. ඒ වගේම පාපපැත්ත තේරුම් බගින පාපපැත්ත හොඳ නෑ දුචාරිත හොඳ නෑ කියලා පාප තමන එහෙම දුචාරිත වෙන කොටසක් තියෙනවා. ඒ තවත් සත්ව කොටස සත්ව අතර ඉන්න කොටසක්. අනිත් දකුණු කිව්වේ කුණු දානක. කුණු වේස දානක ඇත්තේ ඉන්න සත්‍යය. කුණු බතරුන් නම් දස අකුසල ධර්ම කුණු දාන. කුණු ධර්ම ඉවත දැමී සිටි පාප ධර්ම ඉවත් කළ යුතුයි. පාප ධර්ම දුසෙයි ඒවා නොකළ යුතුයි ආදී වශයෙන් සුජාතික ධර්මයන්ගේ පිළිදෙන. එහෙම තේරුම් අරින අහක තම තම සුද්ධ වෙන්නේ අපි ඉති සත්ව කොටසක් ඉන්නවා. ඒ තමයි දකුණු දිග වසන සත්‍යය. ඒගොල්ලෝ දකුණු පැත්තේ ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. උඩ හිටියත් යට හිටියත් වටේ හිටියත් කොහේ හිටියත්. ඒ අය ළඟට පනවන්න පුළුවන් දකුණු දිග වසන සත්ව කොටස කියන එකට ඔය උපමාව බලන්න. සමහර කොටසක් ඉන්නවා පසු බහිනවා. ගුණ ධර්ම දැකලා ඇකි දිනවා. එයා පසු බහැර ඒ මොකද කරන්නේ කවදාවත් ජීවුමක් ලබන්නේ නැහැ. අන්නේ මේ කොටසක් ඉන්නවා ඒ වගේ තමයි පසු දිග වසන සත්‍යය. උත්තරීතර ධර්මාභෝධය ලබාගෙන ධ්‍යාන මාර්ගඵලලාභී ආදිවන්නා උතුරු මිනිස් ධර්ම ඇති කොටසක් තියෙනවා. ඒ අසුර කරගෙන ඉන්නකොට තමයි උතුරු දිග වශයෙන් සම්බන්ධ කරගන්නේ. ඊයර පහත් වැඩ කරලා පාප විභාගයන් විනිද හතර පහ ගන්න වෙන හතර කොටසක් ඉන්නවා පහත් කොටස. ඒවල තමයි යට දිග වසන සත්‍යය. උසස් දේවල් කරලා උද්දාම් සෝත කියන ඉහළ යන විදිහේ මාර්ගයන් නැවත බලනම් බහින් නැති. මාර්ගඵලලාභී ධ්‍යානලාභී ආර්ය උත්තමයෝ ඉන්නවා. ආරිය උත්තරමයේ තුර ධ්‍යානලාභීන් ආදීන් ඉන්නවනම් අනාගාමී උත්තරයන්ගෙන් ඉහාන අනාගාමී උත්තරය. ඒ අය උද්දාසෝල දකින්න කොටසට වැඩෙනවා. උතුම් දිග වසන සත්‍යය. ඒ වගේම ඉහළ පැත්තට සම්බන්ධ වෙන ගුණ ධර්ම නාගාමී උසස් ගුණ ධර්ම වල පිහිටකෝ අය ඉන්නවනම් උතුරු දිග වසන සත්‍යය. මේ උඩ දිග වසන සත්‍යය. මේ විදිහට දස දිශාවක් සත්‍යයන්ගේ ගුණ අනුව වෙන් කරන්න පුළුවන්. මේ ක්‍රම දෙකක් ඒ ක්‍රම දෙකම පොඩේ තියන බව කියන්නේ හේතුඵල ඇතුවයි දකින්නේ. මේ දෙකෙන්ම මේක බලන්න පුළුවන්. ඒ සියලුම සත්‍යයන්ගේ ගුණ අනුව ප්‍රවේදණයෙන් ඉඳලා ඊ ආකාරයට. දිසාවේ දිසාවේ තියෙන සත්‍ය වෙනම සමාගීන ඉදිරි දිසාව යට දිසාව උඩ දිසාව පසු දිසාව දකුණු දිසාව වම් දිසාව මේ ආදි වශයෙන් දිසා බලයි එහෙමත් බලන්න පුළුවන්. ඉතින් මේ කොයි ක්‍රමේ වැළවලා හරි මෙතන ගුණා මුල් කරගෙන වඩන කොට ඒක අපි එකක් දකිනවා. මේ ලෝක සත්‍යය පහත් කළ කරපුවාම පහත් භාවයට පත් වෙලා දුක් විඳින කොටසට වැටෙනවා. උසස් පැලගෙන ඉහළ තත්ත්වෙට උතුම් ගුණයට යනවා. ඒක පහත් කළ දුච්චත්තර අයි කළා දාගෙන සුචරිත භාවයට පත් වෙන එක උතුම් ගුණයක්. ඒ වට එකත් අපිට සිහි වෙනවා. කුණුදාස සත්‍යය දැක්ක. උත්තරීතර ගුණධර්ම වඩාගෙන ඉන්න සත්‍යයට යහපත නිර්මාණය කරනවා. මේක අපි චිත්ත ප්‍රසාදයේ ඉඳලා හිත පිහිටනවා. මේ ආදි වශයෙන් පහත් ධර්මයන්ගෙන් ඇකිලි වෙන්වීමත් ආදීනව දැකීමත් උසස් ධර්මයන්ගේ ආනිසංස දැකීමත් කියන මෙන්න මේ ක්‍රම දෙකිනොට ආර්ය මාර්ගයේ පූර්ණයකට විශාල උපනිෂද සම්පත්තියක් ලැබෙනවා. ඔය අදහසින් මෙතන. දැන් මේ පැත්තෙන් බලනකොට ලෝකෝත්තර පැත්තට නැඹුරු වැඩි. ඒ ආකාරයෙන් දිසා සීකරණ ඒකනම් මේ කාලේ වෙනකොට එහෙම දිසා සීකරණ ක්‍රමයක් භාවනාවක් පොතපතකව අදහන ලැබෙන නිසා අපිට මේක තේරුම් ගන්න බැරුවයි ඉන්නේ. මේවා ඉස්සර හෙළ අටුවාවල කිමිච්ච දේවල් නමුත් අද ඒවා වෙහෙලා නිහිනවා. විචාරයක දකින්න හර නැහැ. නමුත් අද වැළුවත් ඔකේ හේතුඵල වශයෙන් තේරුම් ගත්තට පස්සේ අපි තේරෙනවා මේක පොදේ හොයන්න ඕනෙත් නැහැ, කාගෙන් වගේ ඉන්න ඕනෙත් නැහැ. මේක හේතුඵල වශයෙන්ම තියෙනවා. මෙවලු දුකේ ආදීනව දකින්නවා, දුක්ඛයද වල ආදීනව දකින්නවා, සුචරිතයේ දුගුණ දකින්නවා, ආනිසංස දකින්නවා, නිවන ආනිසංස දකින්නවා. ඒක නෑ තියෙනවා. ඒක ආර්ය මාර්ගයේ උපනිෂදයයි. ඒක ඔය ක්‍රමවලින් වරන්න පුළුවන්. ඔක මතක තියාගන්න නැවත නැවත අහන්නේ නිර්මාණය නෑ. එම බොජ්ජංග ධර්ම පැහැදිලි කර ඒවා වඩන ආකාරයේ පැහැදිලි කර දෙන්න කියනවා. දැන් මේ බොජ්ජංග ධර්ම පිළිබඳ මෙහෙමයි. දැන් මේ වගේ අපි මේ ධම්ම මාර්ගය අනුගමනය කරනකොට එක එක විදිහේ අපේ මානසිකත්වයන් තියෙන පිළිසක් ඉන්නවා. සමහර අයට ශ්‍රද්ධාව අධිකයි. ධර්මයේ කියා දුන්නාම හොඳ විශ්වාසවන්ත වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කරුණ තේරුම් අරගෙන. සමහර කෙනෙක් වීර්ය අධිකයි. ඒගොල්ලෝ උත්සාහයෙන් වීර්යයෙන් කෙරෙව කටයුතු කළ ආර්ය මාර්ගය වල්ලා හරි ප්‍රතිඵල ගන්නවා. ශ්‍රුතාදීකයි. ඒ කියන්නේ දැනුවත් වෙනවා. හොඳ තේරුම් ගන්න කියපුවාම කියපුවා මතකයි. ඒක මතක සබා ගැනීමේ ශක්තියක් තියෙනවා. අසෝමිරු දෙයි යුක්ත වෙනවා. මේ තව කොට දෙකක් තියෙනවා. තවන ත්‍යාගාදීකයි. පරිත්‍යාග කරන්න අලෝභ ආදී සමෝහයට වත් වෙන පුළුවන්, අලෝභයෙන් දෙන්න පුළුවන්, දීලා වෙන් කරලා නිදහස් වෙන්න පුළුවන්. ඕතරම් කොච්චර කිව්වද ඇලිමක් බැලිමක් බොහොම අලුයි ස්වභාවයෙන්ම. මෙන්න මේ ත්‍යාගී ගුණ දින අය ඉන්නවා. අනුගේ දුක දැක්කහම නිද හිතෙනවා. ඒ වගේ උතුම් දේවල් වල ගරු කරලා ඒවට උපදාකාර ඒවා කරන්න හිතෙනවා, පරිත්‍යාග කරන්න හිතෙනවා. මේ මානසිකත්වය. මේ ත්‍යාගාදී බුද්ධිලා කියන්නේ. තව කෙනෙක් ඉන්නා ප්‍රඥාදීකයි. මේ ප්‍රඥාදීක බුද්ධිලා දෙයි ලක්වතාවද නැහැ. එයා හොයන්නේ හැමෙලින්. මට ඕනේ මේ හේතුවල් යථාර්ථය. මේක වෙන්නේ කොහොමද? මට ක්‍රමී කියන්නුනා මට තේරුම් ගත්ත හැටි. අන්නේ තේරුම් ගන්න විදිහක් යාවේ මේ මේ වර්ණා කරපු ගෑණි ඔවා කියනවා හරි කොහොමද කියනවා. මට වැඩක් නැහැ. යථාගතව ඕවා නෙමෙයි මට ඕනේ. මට කෙලින්ම ගැඹුරු ධර්මයේ දෙන්න. අන්නේම ඉල්ලනවා ප්‍රඥාදීකාරී ස්වභාවය. මෙන්න මේ එක එක බුද්ධිලයාගේ ස්වභාවයක් තියෙනවා. එක එක විදිහේ ගති ලක්ෂණ බුද්ධිලයාට පිළිබඳ තියෙනවා. මේ පිළිදීම නිසා මේ බුද්ධිලයෝ ඒ කොයි තමන්ට ගැළපෙන ක්‍රමයකින් මාර්ගය අරගෙන වඩනකොට මේ දැනගෙන හිටියත් නැත්නම් මෙන්න මේ බොජ්ජංග ධර්ම කියන්නේ ආවද නැත්නම් බොජ්ජංග ධර්ම කියන්නේ බොජ්ජ කියලා කියන්නේ බුද්ධත්වයෙන් නැ අවබෝධය. යථා අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධයේ අංග වෙන ධර්ම වලට කියනවා බොජ්ජංග ධර්ම. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට යමක් හේතුකාරක වෙන කොටසක් ඇද්ද? අන්නේ කොටස් ටික තමයි බොජ්ජංග කියන්නේ. ඉන් ප්‍රධාන වශයෙන් මේ කොටස් සත්‍ය වශයෙන් අනුකරත් උපෝම එකතු කරලා. ප්‍රධාන කොටස් හතකට බෙදලා පෙන්නනවා සත්‍ය බොජ්ජංග කියලා. අන්න සත්‍ය බොජ්ජංග ධර්ම කියන්නේ නිවන් දැකීම සඳහා අවශ්‍ය කරන චතුරාර්ය සත්‍ය අවබෝධය පූර්ණ කර ගැනීමට අවශ්‍ය කරන මාර්ගය වලන කොට. පිහිටිය යුතු අවස්ථා හතක ස්වභාවය. ඒ පැති හතක් වෙයි කියන්නේ. සතිය කියන වදයෙන් පෙන්නන්නේ හැම වෙලෙම අපි සිහි නුවණ කියන එක අපිට තියෙන්න ඕනේ. ඉතින් සිහි නුවණ කියවම දැනගන්න ඕනේ මේ ලෝක සම්මතිය සතිය කියන එක. මෙතන සතිය කියන්නේ අපි ඉස්සෙල්ලාම බණහලා තේරුම් ගන්නවා නුවණින්. මේ දේවල් වලටයි අකුසල් කියන්නේ. මේ දේවල් වලටයි කුසල් කියන්නේ. මේ කුසල් අකුසල් කියන්නේ මේවට අයිය තෝරා ගන්නවා. ඊට පස්සේ අපිට නුවණින් තෝරාගත්ත දේවල් වශයෙන් අපි ගත්තහම අපි එදින්දා ජීවිතේ කටයුතු කරගෙන යනකොට අපි හිතන කියන කරන අවස්ථා ඒ මොහොතේදී අපිට බතු වෙලා ඉන්න ඕනේ. ඒ අපි ඉස්සෙල්ලා තෝරාගත්ත මේ අකුසල් දහම් වලට අයිති හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක්. මේ කියන්නේ කරන්නේ හිතන්නේ. ඒ වගේ මේ කරන කියන හිතන දේ කුසල ධර්මයන්ට හේතුකාරක වෙන දේ. අන්‍ය මනා සියයට එක මොහොතක හැగిලා ඉන්න ඕනේ. ඒ වැඩේ කරන්න ලැහැත් වෙනකොටම මේක මේ යටි එකක් කියලා. හැම මොළේ නිහිව ඉන්නේ නැහැ පුරුදු කරපුවොත්. වැඩේ කරලා ඉවරයි මුතිය කාලා ඉවරයි වැඩේ ප්‍රතිඵලත් ලැබෙනවද මතක් වෙන්නේ අපෝච්චි මෙහෙම කරුවිද්දල් මට මෙහෙම උනේ. මම වැරදන්නේ මේ ගලී. ගහලා ඉවරලා පස්සේ අත ගන්න වෙනවා එයා. ඉතලා තරලා ඉවර නැහැ පස්සේ තමයි අඩාලා දුක් විඳින කෙනා අපෝච්චි මම අපරාධයක් කළේ. මම බැන්නනේ මම ගැහුවානේ මම ඉන්දිය කරානේ හිංසා කරානේ පාපයන් නුචර්ජයන් නොකර යුතරනි. පස්සේ මත හැබැයි පස්සේ වතු උනත් ඒකත් මාර්ග වැඩිම මුළු. පස්සේ මතු වෙන මොකද එන්නේ ආයතනයක් ගහනකොට ඉතලා මතු වෙන විනාඩි 10 15 වගේ තරහ අඩු වුණාට පස්සේ මතු වෙන. දැනගන්න වැඩි කරේ නම් විනාඩි දෙකකින් මතු වෙලා එනවා. වැඩි වැඩි. ඒ විනාඩි හොල්ලයි කරේ මම ප්‍රමාද වුණා. අප්‍රමාද වුණා. කරන්නේ ඉතලා මේක දිනු ගත්තා මම ප්‍රඥාවක් දෙන්නේ නැහැ. අනේ හිරිවිලි ක්‍රියාත්ම කියන පටන් ගන්න. ඕමම ක්‍රමක්‍රමයෙන් දිනුවලා ගිලා සමහර කර ගහන අත උස්සනකොට මතක් වෙනවා ගහන ඉච්චේ එක. දුච්චක් දැන් නොකර ඉච්චා. අනේ සතිය වැඩේ නැහැ. ඔන්න ඔය විදිහට වැරද්ද වැරද්ද හැටියට කරන්න හිතනකොටම හිතර එනකොටම තනියට පටන් ගන්නවා. ඇයි කිය ගහන මාත්‍රේ හිතර ඉන්නේ එන මාත්‍රයක් එක වැටහුණු. ඊට පස්සේ හිතර ඉන්නේ කියලා වළකිනවා. වරද හිතර ඉන්නේ කියලා වළකින මාත්‍රෙන් නැගුණට පස්සේ අනේ සති සම්පෝඥාගේ පුරුණා. එකින් එකට පූර්ණ වෙන්නේ. හිතකම් එකින් එකට එකින් එකට ක්‍රමක්‍රමයෙන් ටිකින් ටික වෙලලා තමයි මේ සතිය පූර්ණ වෙන්නේ. නිවන් අවබෝධ කරන්නේ මානසිකත්වයේ චින්ත පාරිසුද්ධි ඇති වෙන්නේ. මෙන්න මේ කියන ගුණාගේ පිටලා තියෙන්න ඕන නිතර. යන්නේන කරන කියන කතා කරන කතා නොකරන වදිත බල මල මුත්‍රා පහ කරන කෑම ඉරියව්වක්ම කරන මොහොතක් පාස අපේ ඉදිරි ක්‍රියාවදන් එතන නැගිනවා. ඒ නැගින සිටිවිලි ක්‍රියාවදන් තුල. ඒවා මොනවට අයිතිද? රාගීන දේශේන මොහේට අයිති විතරාගී දීන දෝෂී දීත මොහේ පැතර බල කරන අලෝභී අදෝෂී අමෝහී දේවල් මේ වගේ අපි ඉතලා මනා නුවණට වැටෙහෙන්න පටන් ගන්නවා නේ මේ ස්වභාවය. අන්නේ වැටෙහීමට අපි මනා සිහිය බිඳුවර දීලිවි වෙනවායි. ලෞකික සිහියක් තියෙනවා. ඕනනම් ඒ සිහිය කල්පනා කළා ඒ නුවණ ලෞකික නුවණයි ලෞකික සිහියයි අරගෙන ඒ සිහිය නුවණ දෙකෙන් ලෝකයා විනාශ කරන්න වැඩ කරන්න මහා මාර්ග අවියෝජන ඉදවන්න පුළුවන්. එහෙමත් හැකියාවක් තියෙනවා. හැබැයි ඒවා මේ කියන සතියටයි කියවා නෙමෙයි. ඒවට කියන්නේ මිත්‍යා සතිය කියලා. ඒ නුවණට කියන්නේ මිත්‍යා ඥාන. සම්මා ඥාන සම්මා සතියට ඒවයි කියන්නේ නේ. ආර්ය මාර්ගයෙන් හේතු බලක වෙන්නේ නේ. දැන් කපටි නුවණ කපටි පොළවේ කියලා අපි කියන්නේ තන්නේ මිත්‍යා ඥාන වලට. මිත්‍යා සතිය කියන එක ආවට පස්සේ හරි වැරද්දක් හරි කියලා තේරුම් අරගනිනා අපි ඒවත් යනවා. ඒ වැඩි කරන්න අපහම අපි තීරණය කරලා තියෙන්නේ හරි එකක් වැරදි කියලා. පින්දයක් පව් කියලා, පව්දයක් පින් කියලා. දැන් මෙහෙම අදහස් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලදී බුද්ධිලයක් වැඩෙන සතිය මිච්ඡා සතිය. එයා ඒ වැඩි කරන්න හදනකොට යහපත් වැඩි අයහපත් එක කියලා හෙල්ලෙන හතරදා. එයාට හිතෙනවා යහපත් දියා කියලා මොනවා හරි. අයහපත් දියා යහපත් දියා කියලා. ඒ වැඩි කරන්න විමසා කරන හොඳ යහපත් දියා හම්බුනේ කියලා. ඒකට බයි. දැන් බොහෝකටම බමුණු මතවලදී ඔය වගේ දේවල් හදියට එනවා. අග්‍ර දානීය දින දෝනෙක බමුණු নানা ආකාරයේ දුෂ්චර්යයන් දෙන්නේ. බුදුරණන් අහත වැඩි ඉන කාලෙ ඉඳන් ඉතින් ඒගොල්ලෝ හිතාගත්ත අග්‍ර දානීය මේක තමයි කියන මහා දුෂ්චර්යය තමයි. ඉතින් මේ වගේ දේවල් බුදුරණන් අහත බෙල්ල දෙන මේක දුෂ්චර්යයක් නෙවෙයි සුචරිතයක්වත් ගුණධර්මිකයි කයකක්වත් නෙවෙයි කියන්නේ. අනිතර මිත්‍යා සතිය හිර මුදිලා ඒක වැරදි බව දැනගෙන ධර්මයේ හැල අන්න සම්මා සතියේ නැඹුරු වෙනවා. ඊට පස්සේ බඳු අවස්ථාවක් එනකොට මේක වැරද්දක් මේක දුචත්‍යයක් මොකද හිටක් මේක පින් වැඩක් නෙමෙයි කියලා තේරුම් ගන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය තුලින් තමයි මේ සත්‍ය බොධිදංග ධර්ම වල සම්මා මුලටම ගන්න. සති සම්බොජ්ජංගය කියන එක ඇතුළේ. සතර සතිපට්ඨානිය වලනකොට මොහතා ගාහිමි සති සම්බොජ්ජංගය නැගින්න පටන් ගන්නවා. සතර සතිපට්ඨානිය වලන කෙනෙක් නිතරම සතිය පුරුදු කරන්නේ සතිය මොකද වෘත කරන්නේ මේ පින් මේ පව් නෑ මේ කුසල් මේ අකුසල් මේ ආදි මාර්ගය මේ ආදි වශයෙන් කරුණු හොඳට මනසේ තේරුම් ගන්න තමන් කරන කියන හිතන මොහොතේදී ඒ කටින්ට ඒක කොහොමද අයිතිද කියලා බලන පාප සහගත නම් අකුසල් සහගත නම් වහා පහකට තමයි මුළු වෙන්නේ අලෝභ අධිස අමෝහ සහගත යහපත් අතර හැරෙනවා නම් ඒ පැත්ත ඒ අනුව අනුගමනය කරන්න පුරුදු වෙන්න ආර්ය මාර්ගයේ පූර්ණ වීමට හේතු වෙන ලෝකේ ආදීනව දැක නිවනේ ආනිසංස ලකින් හේතුකාරකගෙන අදහසක් නම් ඒ ක්‍රියාත්මක වෙන්නේ හිතන්නේ කියන්නේ කරන්නේ ඒක බුදුන් වහන්සේලා දන්නවා වගේ උත්තරීතර ධර්මයක් ප්‍රණීත ධර්මයක් කියලා දැනෙන අනුභවණේ කරන්නේ. මෙන්න මේක හරියාකාර තේරුම් බේරුම් කරලා ඒ ක්‍රියාවේ මොහොතෙන් මනසට දෙන්නේ. ඔන්න ඔය සති කියන සම්බොජ්ජන්නේ කියලා ගුණය. මේ ගුණය වර්ධනම කියනවා සති සම්බොජ්ජන්නේ වර්ධනම. දැන් නිතරම බලාපොරොත්තු තියාගන්නනේ සති සම්බොජ්ජන්නේ ඉන්න තුව ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙන කෙනා ධර්ම ශ්‍රවණය කරනවා. දහම් සිටිවිලා හිතනකොට එතෙන් දහම් ගැටලුවක් විහිද විහිද මනසින් බලනකොට විචක්ෂණ බුද්ධියෙන් ධර්මයේ සීකරණ බුද්ධියේ බලපත් වෙනවා. මෙන්න මේකට කියනවා ධම්ම විචේ සම්පොඥාදී. මේක ගෙවන් දැකීමට හේතු වාරක කාරණා. ධර්මයේ නිතර මනාසේ සීකිරීම. හරියාකාරව ධර්මයේ සීකිරීම. හේතුඵල සහිතව ධර්මයේ සීකිරීම. සතියේ නුත්තව කටයුතු කරන කෙනාට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් තමයි ධර්ම ආවෝණය කරගන්න සඳහා ධර්මයේ සීකරණ හිත නැමිනේ. එතන නැඹුරු වෙන්නේ. මේ ධර්මයේ සීකරණ ප්‍රියතාවයක් ඇති වෙනවා. ප්‍රබෝධයක් ඇති වෙනවා. ඉතින් නිතරම දහම් සංකල්පනාවක ඉන්න පුරුදු වෙනවා. තමන් කරන වැඩේ ධර්මානුකූලයි. මේක අධර්මයේද ධර්මයේ. මෙන්න මෙහෙම විචක්ෂණ නුවණි. සීකර බැරීමේ හැකියාව ප්‍රගුණ කරන්න ඕනේ. ඒකෝර තමන්ට සමාවිධිම කරගන්න මාර්ගයක් එනවා. ධම්ම විචේ කියන මේ කොටස. චතුරාර්ය සත්‍ය අවබෝධයේ ප්‍රධාන කොටසක් බවට පත් වෙනවා. මේක කියන්නේ ධම්ම විචේ සම්බෝධ්‍යාවේ. කර්මස්ථානය කරා වන්නකොටත් ඒ කර්මස්ථානයෙන් කියවෙන්නේ ලෝකයේ ආදීනව නිවැරදි ආයතනසත් සිහි වෙන්න වෙන කර්මස්ථානය අතරින් ඔය ටික යලි යලි සිහි වෙනවා. ඒ ධර්මයේ සීකරන මොහොතේ සිහි වෙනකොට වැඩෙන පැත්තක් තියෙනවා ධර්මයේ පිළිවන්. නොවැටහුණු දහම් කරුණු වැරහිට පටන් ගන්නවා. වැටහුණු දහම් කරුණු ඔප්නෑන් වෙන්න පටන් ගන්නවා. මේක ධර්මයේ සිහි කරන බුද්ධයාට ධම්ම විචේ සම්බෝධ්‍යාවේ කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නැහනම් නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍ය කරන තවත් විශේෂ පැත්තක් වෙනවා. මෙන්න මේක කියන ධම්ම විචේ සම්බෝධ්‍යාවේ. ඒතර මොකද වෙන්නේ? ලෝකයා ප්‍රීතියටපත් වෙනවා. ප්‍රීතියටපත් වෙන්නේ සුදුසු නැති දේවල් වලට. ලෞකික සම්පත්තියක් ලැබුණා ලෝකයා ප්‍රීතියටපත් වෙනවා. සතුටු වෙනවා. හැබැයි හරයක් ඇති දෙයකට සතුටු වෙන්නේ නැත්තේ ඒක යථාර්ථයේ දන්නේ නැහැ. වටිනා දෙයක් තිබුණා කියන්නේ නිත්‍යයි සබයි ආත්මයි කියන දෘෂ්ටියෙ ඉන්න බුද්ධලයා ලෞකික සම්පත්තියක් ලැබුණා හරි ප්‍රීතිය අකට ගන්නවා. හැබැයි යාදී ප්‍රීතිය හරි වටිනා දෙයක් වුණා. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකයේ ලැබෙන දේවල් වලින් මොනවද සතුට වෙන්නේ මොනවද ගන්න දෙයක් මොන හරයක්. එහෙම අවබෝධ වෙන කෙනාට ඒ ඉතර ගන්නත් කාම ප්‍රීතිය අත්හැරිලා ඒකේ වෙමු නිරාන්ත ප්‍රීතිය ලැබෙන්න පටන් ගන්නවා. ඇසුරේ දුක දැක්කට පස්සේ වෙන්වීමේ දුකෙන් නිදහස් වෙන බව දැක්කට පස්සේ අත්තරපුවාම ලැබෙනා වූ දාහයන්ගේ අසහනයන්ගේ නිදහස් වීම කොච්චර සාන්තද ප්‍රණීත කියලා මතක් වෙනකොට නිවනේ සාන්තිය සිහි වෙනවා. ඒ තුලින් ලැබෙන සිත ප්‍රසාදය. මෙන්න මේ ප්‍රසාදය බලවත් වෙන්න වෙන්න මූණ පහන් වෙනවා, හිත පහන් වෙනවා, ගත හිත ප්‍රබෝධ වෙනවා. මෙන්න මේ ස්වභාවයටපත් කරන්නා වූ ගුණයක් ඇති වෙනවා. මෙන්න මේ නිවන් නිවරට හේතු වෙන දහම් දැකලා ඒක නැඹුරු වෙන දහම් දැකලා ඒකේ ප්‍රයෝජනෙයි දැකලා සතුටක් වෙන්න පුළුවන්. මෙන්න මේ සතුට වෙන ස්වභාවයද කියනවා ප්‍රීති සම්බෝධ්‍යාව. සතුට වෙවි hina hari wi කියတဲ့ මේක හම්බ වෙන්නේ. ප්‍රීති සම්බෝධ්‍යාවේ වරණ කියලා extra උපාසකම් වගේ නේ. මෙහෙම ඉස්සරට වැඩි පොච්චර හරි hina hari. මොනවා කරන්නද පොඩක මේ තරම්. ඕනි යක් යන්න කිව්වේ hina hari. කිසිවා මොකද ප්‍රීති සම්බෝධ්‍යාවේ වරණ. ඉතින් මෙහෙම කර්මස්ථානාචාරවල ඉන්න මොනවද මේවා දෙනවද? මොන තේරුමක් ඇතුව මේවා කරනවාද කියලා දන්නේ නැහැ. තේරුමක් ඇතුව ඉනහරි වින්න එක මහා ගොංකම මහා මොට්ටකමක් නිසා මහා මෝඩකමක් නිසා වෙන එකක්. ඒක හොඳට පැහැදිලිව පේනවා මේ මොනවා තේරුමක් ඇති මන්ද බුද්ධි කියන්නේ විතරම තියෙන ස්වභාවය තමයි ඒක වඩනවා ඒක ඉනහ වෙනවා ඔය දේ. මේ ඕක ප්‍රීති සම්බෝධ්‍යං කියන එක නිවන් දැකලා ඉවරයි නේ මොඩි ඔක්කොට ඉන්නේ. අයි ගුණ වැඩි මේ මොකද මේ ප්‍රීති සම්බෝධ්‍යාවේ මේක මහා තීක්ෂණ නුවණට පහළ වෙන ගෝචර වෙන දියක් මේ සම්බෝධ්‍යාංග ධර්ම කියන්නේ. නිවන් අවබෝධ කරගන්න හේතුකාර කියන දහම් කියන එක සෙල්ලම් නෙමෙයි. මනා ප්‍රඥාවක් ඇති හොඳ සිහි නුවණක් ඇති උත්තමයන්ට පහළ වෙන ගුණයක්. එහෙනම් ඒ අය සතුට වෙන්නේ මොනවද කරලාද? ප්‍රීති වෙන්නේ මොනවද? මේ මග අනුගමනය කිරීමේ මට මෙබඳු රාග පහළලා යනවා, මෙබඳු ද්වේෂ පහළලා යනවා, මෙබඳු මෝහ පහළලා යනවා. සාජක්ෂේ, වේසක්ෂේ, මෝහක්ෂේ වෙනවා නම් මේ හේතුවේ මට කොච්චර සාන්තවද ප්‍රණීතම නිවන අතලඟ නේද? නිවනට අප්‍රමාදව ගමන් කරන මග මේක නේද? මට ඒක අහු වෙලා තියෙනවා නේද? දැන් මට මේවා අනුගමනය කිරීමේ ඉක්මන් කරලා නිවන් දකින්න පුළුවන් නේද කියලා ඇති වෙන චිත්ත ප්‍රසාදයෙන් ඇති වෙනවා සතුටක් තියෙනවා. මෙන්න මේ සතුටල කියනවා ප්‍රීති සම්බොජ්ජාතය. ලෝකයාගේ මේ කොලා දැකලා හසු වෙලා ඉනහ වෙනවා ප්‍රීති සම්බොජ්ජාතය නෙමෙයි. ඉතින් ඔය දකින්න ඕනේ තේරුම් ගන්න තමයි මම කිව්වහම තේරුම් ගන්න වචන කිව්වට හරියන්නේ නැහැ. අන්නේ නිරාමිත ප්‍රීතිය ලැබෙනකොට ඒ බුද්ධිලාගේ හිත ලෝභයේ දේහයේ මොහයේ වෙන් කරනවා. ලෝභයේ බරක් ද්වේෂයේ බරක් මොහයේ බරක් ස්වභාවයෙන් මේක ස්වභාවයෙන් මොකද පහත් පැත්තට ඇදලා. පහත් පැත්තට අදිනකොට පහත තමයි බර වෙන්නේ. පොරොන බර වෙලා ජීවත් වෙනවා වගේ මේ ශරීරයත් ඔක්කොම දැනෙන්නේ. පල්ලෙහා පැත්තට අදිනවා නම් නිදහස් වෙන බව පේන්නේ. ඒක මනසේ හිතනකොට හොඳට පැහැදිලිව පේනවා. ශෝකයේ සංවේගී දුක ආදී එනකොට මනස දෝෂය වෙනකොට හැම වෙලෙම පොරොව පැත්තට බර වෙනවා විතරක්. නිදහස් වෙලා ඉහළට ඇදෙන ලක්ෂණේ නැහැ. දැන් පුංචි ළමයි ටෝපියක් අරන් ගිහලා නම් දෙන්න හදලා ගන්නවා චොකලට් එකක් අරන් ගියා ළමයට දෙන්න හදලා දෙන්න නෙවෙයි ආකර ගන්නවා ගන්න හදනකොට එන්න එන්න ළමයා හිත මනස පෑරෙනවා ඊට පස්සේ අනන්න පටන් ගන්නවා තව ළමයි ගනගා මේක ඔයා අරන් යන්න කියලා දෙන්න හදුවොත් එහෙනම් ළමයා තවත් වික්ෂිප්ති වෙයි දෙන්න හදනකොට කෑ ගහනවා පොළොවේ අඩි හප්ප හප්ප දඟල දඟල කෑ ගහනවා උඩ පයින්නේ පොළොවේම හැරෙනවා දුන්නේ නැහනම් බිම පෙරදෙනවා පොළේ වාස් කඳ හදනවා. මස්ලේ කෑයක් තනින්ද පල්ලෙහාට ඇදෙන්නේ නැතුව වෙනක් නැත්නම් පල්ලෙහාටම යනවා. ඒ විලාසෙ. අන්න මානසිකත් එන්නේ නැහැ. සතුටටපත් වෙනකොට උඩ පයින්නවා, හිනහ වෙනවා. ලෞකික පැත්තෙන් තියෙනවා උඩට ඇදෙන ලක්ෂණය. මරණකෙතරක් වුණහම. ශෝකය වැඩි නම්, විය පෙරෙහිලා අඬනවා. ඇඟේ හරි පොළවේ හරි අද හැපෙනවා, පය හැපෙනවා, දඩ වෙනවා. පොළවේ හැපෙනවා. යම්කි විශාල සතුටක් ඇති වෙනහම උඩ පයින්නවා ඉනහ වෙනවා සතුට වෙනවා දැන් මේ දෙකෙන් පේනවා සතුට ඉහළට දුක ශෝකයේ සංවේගී මානසික දුෝෂිතාවය පහළට ආකර්ෂණය එදෙනේ දැන් මේ පස්සක්තිය කියලා කියන්නේ සැහැල්ලු බව සැහැල්ලු වුණා නම් ගතහිත ස්වභාවයෙන්ම ඉහළට ඇදෙන ලක්ෂණයක් ඒක මේකේ ලෞකික ලක්ෂණය අර පොඩ්ඩක් තිබුණාට ලෝකෝත්තර වශයෙන් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නිදහස් වෙලා අලෝභී අදීසී අමෝහී මානසිකත්වයට එනකොට ඒ මානසිකත්වයේ හැමිලෙම උඩට උස්සනවා. ඒ මානසිකත්වයේ යම්කිසි ශාරීරිකව බැඳලා තිනකොට ශරීරයත් එකලා උඩට උස්සනවා. සැහැල්ලු කරනවා. ඔළුව පාත් කරලා තිබුණොත් හරියට කෙලින් හිටිනවා. කඳ පාත් කරගත්තොත් භාවනාවේ වීචේ පස්සද්ධිය ලැබුණා නම් කෙලින්ම ස්ප්‍රින්ට් එක ගමතිය අදාගෙන කෙලින් හිටනවා වගේ ලස්සනට හිටිනවා. ඉඳගෙන ඉන්න ආසනයේ ඉන්න කියලා තේරෙන්නේ නැහැ උඩට උස්සලා. මෙන්න මේ ගති ලක්ෂණය නේද කියනවා පස්සද්ධිය කියන සම්බොජ්ජංගයේ පහළ වෙනවා. එන්නේ පස්සද්ධි සම්බොජ්ජංගයේ ස්වභාවය. සාඩක්ෂේත, දේසක්ෂේත, මෝහක්ෂේත හේතු වෙන විදිහේ ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. අලෝභ, අදීස, අමෝහ ගුණයේ වැඩිමි. ඒ වගේ මේකේ නොපිළියම්. සාඩක්ෂේත, දේසක්ෂේත, මෝහක්ෂේත අවතින පුූර්ණ නිදහස් භාවයට හිතේ කියනවා. අන්නේ නිදහස් භාවය දාන්නේ ආර්ය විනයේ පෙන්නපු සහන්. එතෙන්දි ඇති වෙන සහන්ව විශාල සහන්වක් තමන් ආසනයක ඉන්නවා නම් ආසනයට බලක් දැනෙන්නේ. තමන් ඉන්නේ පාළිලා වගේ පුරුන් පොද වගේ දැනෙන්න පටන් ගන්නවා. ඇඟේ වෙහෙසක් නැතු වෙනවා. ඔළුව පාතේ වැටෙනවා කියලා බය වෙන්න හේතු දෙයක් නැහැ. ස්වභාවයෙන්ම ඒ ආකර්ෂණයකින් ඔසවා ඉන්නවා. දරුවෙක් වඩා ඉන්න මව්පියෙන් දරුවෙක් වඩා ඉන්නකොට දරුවා වෙහෙස ගන්න නැතුව මව්පියන්ගේ වාගේ උසරි ඉන්නවා වගේ. අර පස්සද්ධියේදී ඇති වෙන එකතරා ආකර්ෂණයක් මේ ශාරීරියක් ගත හිත සැහැල්ලු කරලා ඔසවාගෙන පවතිනවා ඒ හඳවන්න මහන්සි වෙන දෙයක් මෙන්න මෙවන් විශාල සැහැල්ලුවක් ඇති වෙනවා මෙන්න මේ සැහැල්ලුව මේ යථාබෝධිය ලබා ගැනීමට නිදාන් මානසිකත්වයෙන් හිතන්නේ ආසින විශාල වටිනා පසුතලය මෙන්න මේ නිසා මේ ගති රැක්ෂණ ආභාව කියන පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩලා මේක ඉහතම වැඩවල චතුර්ථ අධ්‍යායයට වැඩේ චතුර්ථ අධ්‍යායයට වැඩනහම සැහැල්ලුවේ මේ ශරීරීය අංගමතක ගැතියන් මේ රූපාකාරයක්ව තියෙනවා කියන දේ තේරෙනවා හිතේ පයිගර ආලෝකයේ ආලෝකයේ සමාන බරක් නැති ආලෝකමේ සැහැල්ලුවක් ඇති වෙනවා. මෙන්න මේක මේ සැහැල්ලුව ඇති වෙන ගුණයට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය. ඒ මේ ගුණයට ආවට පස්සේ ඒක කිපිච්ච කම්මැලිකක්, හැඟමැලිකක් එකක්වත් නැහැ. ධර්ම අවබෝධයෙන් මනසේ ප්‍රබෝධවන්ත මනස පිහිටලා. පෙර යම් උත්සාහයක් දරුවා නම් ධර්මයේ හි කරන්න පැයක් වෙන් කරා නම් එහෙම දැන් ඔන්න පැය 4ක් 5ක් වෙන් කරන්නත් පුළුවන් ඉතින් අමාරු වෙන්නේ. අර සැහැල්ලුව නිසා ලැබුණා විශාල සුඛයක් ලැබිලා බොහොම ප්‍රබෝධයක් ඇති කරලා ඒ නම් නැඹුරු කරලා තියෙනවා. කිසිම මැලිකමක් ඇති වෙන්නේ. හිතුවත් උත්සාහ කරන්න බෑ දෙකක් ඉන්නවා තුනක් ඉන්නවා හතරක් ඉන්නවා මේ විදිහට මේ ධර්මයේ සිහි කරනවා ආදී වශයෙන් ඒ සඳහා වින් කරනවා කියන්නේ කිසි අමාරුවක් නැතුව උත්සාහයෙන් වීර්යය වෙන් කරන්න පුළුවන් හැකියාවක් ලබනවා මෙන්න මේ ඇදින විශේෂ වීර්යය කර්මාභෝධයට නැඹුරු වෙන්නේ නැඹුරු ඇදින විශේෂ වීර්යය තමයි විරිය සම්බොජ්ජාගේ කියන්නේ සති සම්බොජ්ජාගේ ධම්ම විචේ සම්බොජ්ජාගේ පීති සම්බොජ්ජාගේ පස්සාදි සම්බොජ්ජාගේ විරිය සම්බොජ්ජාගේ එතර ඇලීමේ ගැටීමේ මුලාවට හේතු වෙන්නේ ලෝභ දේශ මොහ තමයි මේ හිත විසිට කරලා ඒ අතර මේ අතර විසිරෙන්නේ කැළඹෙන්නේ දැන් මේ ආරි මාර්ගයේ හැවිලීම වීතරාජී වීතදෝසි වීතමෝහි ಗುಣ මතු කරන එක ලෝභයේ දේශයේ මොහේ අහලපා කියන්නේ ඒවා ඉවත් කරනවා මෙන්න මෙතන මොකද වෙන්නේ යම් වී ධර්ම මාර්ගයේ හිතියම කරලා අවධානය යොමු කරා නම් බාහිර විචිත්තතාවයක් නැතුව මනාසී යොමු වෙලා ඉන්නම් මේ ධර්ම මාර්ගය තුළ අවබෝධය ලබන්න සමභාවයේ හිත පිහිටන මෙන්න මේක ගන්නවා කියනවා සමාධි සම්පෝඥා සම්මා සමාධිය මෙන්න මෙතෙන් තාවට පස්සේ ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පෙරදී යම් සීකර යම් වැටහීමක් ආවද 100000 ගුණයෙන් බලවත් වෙලා ඉන්න යථාර්ථයේ වැටෙන්න පටන් ගන්නවා සමාධි යථාභූත ඥාන වශයෙන් ලබා දෙනවා යථාභූත ඥාන වශයෙන් නිර්වේදයක් නිර්වේදයේ විරාගයක් විරාගයේ විමුක්තියක් විමුක්ති ඥාන දර්ශනයක් ලබා ගන්නවා ඒක ධර්මයක් විදිහට සමාධිය කරන වෙලාව ආර්ය මාර්ගයේ ලැබෙන සමාධි සම්පෝඥයෙන් ඔන්න ඔයගෙන් නිදහසට පත් වෙනාට පස්සේ නිවනට ආසන්න කරලා ඉඳ මෙහිදලා ඉඳ විසිරෙන්නේ නැහැ. අත්‍යරීගිය නොවැළීගිය මිදීගිය නිදහසේ ඉඳ මෙහිලා තියෙනවා ලෝකය හා බැඳෙන හැදෙන මානසිකත්වයේ නැහැ. මෙන්න මෙතෙන් ගාමුනම් උපේක්ෂාවට පත් වුණා නිවනට ආසන්න කරලා මිදීලා. මෙන්න මෙතෙන් දෙකන් තියෙන අත්‍යකේ නොකර මොකද එන්නේ ඵලී ලැබෙනවා. අත්‍යකේමට ආදාන වෙන විහාල උපනේ ක්‍රියාගෙන මේ උපේක්ෂාව සම්පෝඥයි. උපේක්ෂා කියන්නේ උප කියන්නේ ආසන්නයි ඒක්ෂා කියලා බින්නේ ක්ෂය කිරීමට එක්වීමට ආසන්නයි කියන එක. මොනවාද? රාගක්ෂය කරන්න, දේශක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න යමක් කරා එක්වී යුතුද? අන්නේ එක්වීමට ආසන්න වෙලා ඉන්න වෙලා තමයි උපේක්ෂා කියන්නේ. උපේක්ෂා කියන්නේ මොකුත් නැතුව ඉන්නවද කියන එක නෙවෙයි. නිවන සඳහා අවශ්‍ය කරන්නා වූ රාගක්ෂයද, දේශක්ෂයද, මෝහක්ෂයද අවශ්‍ය කරන්නා වූ යම් ධර්මයක් ඇද්ද? ඒ විරාගී ධර්මයේද දාම ආසන්න වෙලා ධර්මයේ තුල හිත මෙහෙට නිදහස තියෙන වෙලාවට කියනවා උපේක්ෂාව. මෙන්න මේක තමයි ආර්ය විනය උපේක්ෂා සම්බෝධියක්. අන්‍ය යෝගීන් ළඟ තියෙන උපේක්ෂාව. ධානයේ සමවැදලා ඉන්නකොට. චතුත ධානය. ඉත උපේක්ෂා ආයකර දෙකක්. හැබැයි ඒක මේ කියන ආර්ය විනය සම්බෝධියගේ නෙමෙයි. ආර්ය උපේක්ෂාව ලැබෙන්නේ ආර්ය ධර්මයේ තුලින් ලැබු සමාධියෙන්. නැ සම්මා සමාධියයි. අන්‍ය සම්මා සමාධිය තමයි මෙතන කිව්වේ සමාධි සම්බෝධියගේ සම්මා සමාධිය වෙන්නේ කොහමද? ආරයෂ්ඨායක මාර්ගයේ අංග 7ක් පරිවාරකයෙන් තමයි. සම්මා සමාධිය පවතින්නේ. සම්මා සමාධියේ පරිවාර අංග 7යි. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පේ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ මාර්ගාංග 7 සම්මා සමාධියේ පරිවාරයි. දැන් සම්මා සමාධිය යටතේ තියෙන ඔය අංග 7ක් එතන තියෙනවා. දැන් ආරයෂ්ඨායක මාර්ගයෙන් යුක්තයි. ඔය අටෙන් පිළිලා හරියට කරනකොට අන්න එදෙන් ලැබෙනා පරමාර්ථ අද පිළිගනා. අටකින් පිළිච්ච හරියට දැන් තියෙන්නේ. සම්මා සමාධිය දින කෙනා. ආරයෂ්ඨායක වාග්ගී අටකින් පිළිලා තියෙන හදේතර තමයි උරු දින්නේ. ඒ උත්තරයට අද පිළිගනා තියෙනවා. අට පිළිගන හිමියාට. ලෝක සම්මතිය අද පිළිගන ඕන කෙනෙකුට නැතර එදගින් කපි වේලා කොන්නේ කැපුවොත් අන්දෝගීමේ ඇන්දෝ කියීමේක තිතරන් අඳාලා කියුවත් එයාටත් එහෙම කරලා අරගෙන කරලා දෙන්න පුළුවන්. හැබැයි පලාතකවත් නැහැ අර පිළිගන හිමි කරන. දැන් අට පිළිගරේ પરමාත අට පිළිගර හිමි යම් කෙනෙකුටද සම්මත අට පිළිගර එදෙන්න හිමි. මේ ඔකත් දකින්න ඕන ගැඹුරු බෑ. එන අට පිළිගරකින් යම් භාවිතින පැවිද්දට එන්න ඕන. සම්මා සමාධියට විහිල පැද්දින්න තුන් ඇවිදින් ඉන්න. සම්මා සමාධිය දාවන ආර්ය විනය තුළ ආර්ය ධර්මයේ තුලින් ආපු සම්මා සමාධිය ලැබුව ගමන් ආර්ය ඡායක මාර්ගයෙන් යුක්තයි මාර්ගයේ ලැබිලා තියෙනවා අට පිළිකරට හිමිකාරය ඒකේ නාල පිළිකර දරුවා නම් මෙඩිකල් ගන්න ඉතෙල්ල අනාගාමි ඵලයේ හෝ අරිහත්ත්වයටපත් වෙනවා ඒක මාර්ගඵල අවදී ලැබෙනවා යාගින් කවදාවත් ලෝකේද දුචර්ත්‍යයක් බිහි වෙන්නේ නැහැ ලෝකේට මහා සාන්තියක් බිහි වෙනවා ඒ විකාර ගත්තේ නැති ගාට අර විකාර දුන්නා තමයි වඳුරට දැලි පිහිනනවා වගේ වෙනවා. තරම් දෙයක් නැති වෙටි ගහන කියන්න වෙනවා. ඉතින් මේක අපි දකින්න ඕනේ මෙන්න මේ විදිහේ මේ ගොංජංග ධර්ම අපි වඩා ගන්න කොහොම හරි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේක පද වශයෙන් දැකේ නැතුවත් මේ ලෝකේ යන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක මට වැටහෙනවා. ඒකේ මට අල්ලන්න දෙයක් නැහැ, හරයක් නැහැ කියලා අත්තම මේක නිදහස් නොවැය එක නිදහස් වෙන එකයි මට තියෙන වැදගත්ම දේ. මේ ලෝකේ මොනවද මට කරන් තියෙන කටේ මොනවා කියන්නේ කතා කරන්න තියෙන වැලක් නැති ඔලවල් පල් ගැන කතා කරලා වැඩක් නැහැ. මේ ආකාරයෙන් වැඩින මානසිකත්වයේ මේ සත්ත බොජ්ජංග නොදැන වඳුනවා. නොදැන මේ පදර දැන වඳුනවා. හත්ත බොජ්ජංග ධර්මයේ දන්නවා. විග්‍රහ කරගන්න බැහැ ඥාන ශක්තිය නැති නිසා. ඒකයි නෝ සත්ත බොජ්ජංග වැඩි අරිහත් වෙනපත් වෙද්ද කෙනෙක් නැහැ. පද වශයෙන් එකක්වත් දන්නේ නැහැ අරිහත් වෙනපත් වෙන්න පුළුවන්. හැබැයි පද වශයෙන් ඒවා විග්‍රහ කරන්න දන්නේ තුවන් මේ දේශනා ඥානිකයි එක තියෙන්නේ. පරමාර්ථ වශයෙන් ඒ බොජ්ජංග ධර්ම වල පිළිඳ තමයි අරිහත් වෙනපත් වෙන්නේ. මාර්ගය වැඩි. ඒක තමයි කිවි ඉන්ද්‍රිය සංවණීන් යුත් බුද්ධයාට එකක් වඩනකොට තුනක් වැඩෙනවා. කාය සුජග්ගේ, වාක් සුජග්ගේ, මනෝ සුජග්ගේ කියන තුන වැඩෙනවා ඉන්ද්‍රිය භාවනාවේදී එක කරනකොට. තුනක් වැඩෙන කෙනාට හතරක් වැඩෙනවා. කායානුපස්සනාව වැඩෙනවා, වේදනානුපස්සනාව වැඩෙනවා, චිත්තානුපස්සනාව වැඩෙනවා, ධම්මානුපස්සනාව වැඩෙනවා. ඒ හතරක් වැඩනහම අටක් වැඩෙනවා. සම්මා දිට්ඨිය වැඩෙනවා, සම්මා සංකප්පය වැඩෙනවා, සම්මා වාචා වැඩෙනවා, සම්මා කම්මන්ත වැඩෙනවා. සම්මා ආජීව වැඩෙනවා, සම්මා වායාම වැඩෙනවා, සම්මා සතිය වැඩෙනවා, සම්මා සමාධිය වැඩෙනවා. හතක් වැඩිද කියනට අටක් වැඩෙනවා. අටක් වැඩිද කියනට හතක් වැඩෙනවා. සති සම්පොඤ්ඤාගය වැඩෙනවා, ධම්මවිචේ සම්පොඤ්ඤාගය වැඩෙනවා, පිට සම්පොඤ්ඤාගය වැඩෙනවා, පස්සද්ධි සම්පොඤ්ඤාගය වැඩෙනවා, විරිය සම්පොඤ්ඤාගය වැඩෙනවා, සමාධි සම්පොඤ්ඤාගය වැඩෙනවා, උපේක්ෂා සම්පොඤ්ඤාගය වැඩෙනවා. හතක් වැඩිද කියනට එකක් ලැබෙනවා. විමුක්ති ඵලෙ ලැබෙනවා. දයාලහදී දේශනා කරන ඓතමෙන් එකක් වඩන්න අනික ලැබෙනවා. මේ ලැබෙන ප්‍රමේ ඔන්නෝ කියලා ලස්සන විග්‍රහ කරලා දෙන්නත්. එකක් වඩන්නේ තුනක් වැඩි. තුනක් වැඩින්නේ හතරක් වැඩි. හතරක් වැඩින්නේ අටක් වැඩි. අටක් වැඩින්නේ හතක් වැඩි. හතක් වැඩින්නේ එකක් වැඩි. ඔහ මූල ධර්මයක් වෙන්න ඔය විදිහට විග්‍රහ කරනවා මේ ආරි මාර්ගයේ වැඩෙන්නේ. ඉතින් මේක බොහොම පහදුවෙන් වඩන්න පුළුවන්. එකක් වඩනකොට අනික දැනගත්තේ නැතත් වැඩෙනවා. එක මොකද්ද? ඉන්ද්‍රිය භාවනා නැති එක වඩා. ඇහැයි කනයි නාසයයි දිවයි කයයි මනයි කියේ. මෙන්න මේ දිවි. රාගයෙන් දේසයෙන් මොහයට ඇදෙනවා නම් ඒක මනස සිහියෙන් ඉඳලා දැකලා. එමදුදී ඇසුරෙන් අත්හරින. රාගයෙන් දේසයෙන් මොහයෙන් හේතුන් දෙය බව දන්නවා නම් ඒ සඳහා නම් මෙහෙ යවෙන්නේ ඇතකර දිවනාසයේ ශරීරයමයි. ඒවට මෙහෙ යවන්නේ. ඔයිය කරනකොට වැඩක් නැති ඔක්කොම ඉන්ද්‍රිය අසංගරේ ඉවරයි. ලේසියෙන් ඉන්ද්‍රිය භාවනාවට වැඩේ. මේ මාත ඉගෙන ගන්න කිව්වා. දැනුවත් වෙන්නයි කියන්නේ ඉගෙන ගන්න නෙමෙයි. මනසෙහිෙන් ඉඳලා දැනගන්න ඕනේ ලෝකයේ ඇතුළේ වැඩෙන්න ආව ඉන්ද්‍රියන් ඒ සඳහා මෙහෙවන්න පටන් ගත්තා. එහි චන්දරාගයෙන් බැඳි බැඳි ලෝකයේ ඇතුළේ නම් ගත්. ඔහුට ලැබෙන්නේ ඉන්ද්‍රිය අසංවරතාවය නිසා පුර ඉන්ද්‍රිය සංවර භාවනාවක් ලැබෙන්නේ. ඇත් දෙක පියාගෙන ඉතිර මේ අන්ධයාවාගේ දීරාගේ කන් අහන්න නැතුව කන් ඇමු බැඳෙන්න නැතුව හිටියට එහෙම ආර්ය මාර්ගයක් වැඩින්නේ නැහැ. එහෙමත් අනේ පරිබ්‍රාජිකී ඉගෙනීමක් තිබුණා ඉන්ද්‍රිය භාවනාවලදී. ඇහැටිදී අන්ධේක් වාගේ කනතියේදී බීරේක් වාගේ ඉන්න මේ විදිහට කියන භාවනාවක් ඒගොල්ලෝ කියලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ කියන එක්තරා කෙනෙක් ගිහිල්ලා අහනවා සාමී ඔබ වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දිනවද? හරියට මහා පණ්ඩිතයා දන්න කෙනෙක් වාගේ ගිහිල්ලා නැහැ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය අහනවා. එක්තරා මිනිස්සු. බුදුරජාණන් වහන්සේ යනවා බවුන ඔබ ඉන්ද්‍රිය භාවනාව දන්නවද? මම දන්නවා. කියන්න බලන්න. ඇත් දෙක කියදී අන්ධේක් වාගේ ඉන්න හන්දක තියෙද්දි බීරේ පාගේ ඉන්නවා. එහෙමයි වදිනවා. ඔය විදිහට උත්තරයක් දුන්නා. මේ බුදුරණන් හත යනවා. එහෙනම් මේ ජාත්‍යන්ත ජාති බදිර කියලා දෙන්නේ කහලා කියනවා. උපදීම ඇසන්ද උපදීම කම් බීරි. ඔය දිනකට ඉන්ද්‍රිය භාවනා සම්පූර්ණ කරන්න පුළුවන් නේද වැඩි කිසේ? නිකම් ලැබෙනවා නේද? එහෙනම් ඔබ කියන භාවනාව වැඩිද වැඩි හරියක් අන්දේන්ටයි බීරෙන්ටයි. ඔබ රටට වඩා ගන්න නියුරෝ වික්‍රමිට වැඩිනවා. මේ විදිහට ගින්න අර මනුස්සයෙ උත්තරයක් දෙන්න තු විඹලාගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ උතන ඉන්න ලාහු මුද්‍රන් අහ තියෙන ආනන්ද බලන්න කොහොමද කරා ගුරුවරේ ගෝලියෙකුට ඉන්ද්‍රිය භාවනාව කියලා දෙලා තියෙනවා. ඇස් දෙක තියෙද්දි අන්ධේක වාගේ ඉන්න කන් දෙක තියෙද්දි වීරේක වාගේ ඉන්න කියලා මේ විදිහට උගන්වනවා. මේ මම අහන්නේ ඒකයි මේ උත්තර බුද්ධ දයාගෙන් අහන්නේ. යාත්‍යන්දියයි යාත්‍යන්දියයි යාතිපදිරයයි කියන මේ අන්ද අන්ද පිළිවි දෙන්නත් මොනවද දැනගන්න ඕනේ ඉංග්‍රී භාෂාව වැඩි දෙපැයි කියන ස්වාමීන් ඉංග්‍රී භාෂාව දේශනා කරන කාලයේ ස්වාමීන් මේ උතුම් අවස්ථාවයි කියලා ඉල්ලීමක් කළා අහනවා හොඳයි එහෙනම් ආනන්ද මේ ටික අහගන්න කියලා බුදුරණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව වඩන හැටි කිව්වා. මේ ආර්ය විනය තුර ආර්ය ධර්මයේ තේරුම අරගත්තට පස්සේ මේ ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම අරගෙන වඩහගෙන මේ ලෝකේ ආහාරයි මේ පැවැත්ම ආහාරයි කියලා වඩහාගත්ත කෙනා මේන් අත්හැරින් වැඩි විදිමේ චන්දරාගයන්ගේ විදි නිදහස් වීමක් ඇද්ද? ඒ සාන්ත වූ ප්‍රණීත වූ නිදහස් වීම නිවන කියලා දැනගත්ත කෙනා එතන පටන්ගෙන ඒ අතර නැඹුරු වෙලා මේ ඇහිං පේන රූප පේනකොට අහක බලන්නේ නැහැ. මනා ඉවසීමෙන් යුතුව ඒ රූපේ මොකද කියලා හඳුනා ගන්නවා. මේ ප්‍රියමනාප රූපයක් මේ අප්‍රියමනාප රූපයක් මේ ආවේ. මේක ඇහැට ප්‍රියමනාපයි. මේ දර්ශනයේ ප්‍රියමනාපයි. මේක අප්‍රියමනාපයි. සතුරුද ලෝක සත්‍යය ප්‍රියමනාපයක් කියනකොට ඇලෙනවා උද්දාම වෙනවා. අප්‍රියමනාපයක් දර්ශනයක් කියනකොට ගැටෙනවා. විචිත්ත වෙනවා මෙන්න මේ දෙකේ වැටෙන්නේ ආර ධර්මයේ දත්තය එතෙන්දි ඉවසීමේ යුක්තු මනස සිහියෙන් කල්පනා කළා වන්නා මේ දුනු සිද්ධ වුණ සිද්ධිය මොකද්ද මේ පැවැත්මක් හැදුණා ප්‍රියමනාපයක් විද්‍යාමාන වුණා මන වඩන රූපයක් දැක්කා මේක හරිය මොකද්ද කොහොමද මේක උපන්නේ මේ ප්‍රියමනාප මානසිකත්වයක් ඇති කරගන්න දර්ශනීය කොහොමද හදගත්තේ මෙන්න මේ හතකට ක්‍රමී බලන්න. එතකොට දකින්න ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඇස නිසා මේ අරමුණු වෙච්ච රූපේ නිසා ඒ අරමුණු නම් මේකෙන් හදගත්තා වූ චතු විඥානීය මේ පෙනීම මුල් කරගෙන ඒ පෙනීමේ ලක්ෂණයක් වශයෙන් මේ ප්‍රිය ස්වභාවයෙන් විතර දාර්ශනික පහළ වුණා. මෙන්න චක්කු විඥානයක් හදගත්ත හැටි. මේක ගන්න. මොඩ බුද්ධිලයා මුලාවටපත් වෙච්ච බුද්ධිලයා මේ ප්‍රියමනාපේ ඇවිල්ලා ඇලුම් කරන ආරගිනි දේශගිනි මොහගිනි ආදීට මුල් වෙන සතර ගමන්න මුල් වෙන ඇලුම් කරපු ධර්මයක් ලෝකේ හද ගන්න. ඒක මහා ආදීනෝ කියලා දැනගත්ත කෙනා. ඒක මහා භයානක බව උගුලක් බව දැනගත්ත කෙනා. මේ හටගත්තේ වේ හරයක් තියනවාද හරයකින් හටගත්තද කියලා විමසලා බලන්න. මේ මනා දර්ශනය හද ගැනීමට මනවලන දර්ශනය හද ගැනීමට මොනවද ආධාර වෙන්නේ? ඇහැ ආධාර වුණා, රූපේ ආධාර වුණා, චක්කු විඥානේ ආධාර වුණා. මෙන්න මේ සඳහා ආධාර වෙච්ච ඇහැ මොකද්ද? ඒ කොහොමද වස්තුවක්? මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න සුදු වස්තුවක්ද මේ පහළ වෙන මේ ඇහැ කියන්නේ? ඒක හැටි කොහොමද? මේක අනාදී පරණ තිබිච්ච සදාතනික වස්තුවක් නෙමෙයි මේ සඳහා ගත්තේ මේ ඇහැ. මේක සකස්සරිච්ච එක සංකතයක්. ආකෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ, පඨවි ධාතුවේ කියන ධාතු හතර සංවිදනයේ සකස්සරිච්ච එකක් තමයි මේ ඇහැ කියන්නේ. අනාදී ප්‍රතිත්‍ය සදාතනික වස්තුවක් නෙමෙයි. මේක නිකං හදගත් එකක් නෙමෙයි පරිත්‍ය සමුප්පන්න. ආකෝ ධාතුව හැදීරේ පැත්තක තිබුණා නම් තේජෝ ධාතුව හැදීරේ පැත්තක තිබුණා නම් වායෝ ධාතුව හැදීරේ පැත්තක තිබුණා නම් පඨවි ධාතුව හැදීරේ පැත්තක තිබුණා නම් ඇහැ කියන කුලිය හදගන්න විදිහක් නෑ. යමී ධාතු හතර එක්කලා මේ ඇහැ කියන ස්වභාවයට පරිවර්තනය කරලා මේ ඇහැ කියන කුලිය හැදුවේ කොහොමද? නිකා හට ගන්න විදියක් නැහැ හේතුක බලයක් වශයෙන් හටගන්න. යම් කිසි ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වුණා. පරිද්ද සම්පන්න ක්‍රියාදාමයේ පරිදි. මේ ඇහැ නැමැති යාතිය හටගන්න. මෙන්න මේකෙන් ධර්මයේ හරි ආකාරව විග්‍රහ කළ ගන්න. කොහොමද මේ ඇහැ හටගත්තේ? ඇහැ නැති චක්කු ධාතුව හටගත්තේ කොහොමද? මොනවාද ඒකේ ඕනෑ වුණා? අන්න පරිද්ද සම්පාදයෙන් වෙනන ධර්මයක්. මේකට ශක්තියක් අවශ්‍යයි. ඇහැ නැමැති ජාතිය හටගන්න භවපත්‍යා ජාති කියන සිද්ධාන්තයෙන් ඒකට හේතුකාරක වන්නා වූ නිර්මාණාත්මක ශක්තියක් අවශ්‍යයි. එහෙනම් මොකද භව කිව්වේ? ඇහැ නැමැති ජාතිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාභාවයක් ඇති. ඔන්න ඒ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ යම්කිසි ඇහැට සම්බන්ධ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව නොවන. ඒවා එක් කිරීමට අවශ්‍ය කරන ශක්ති විශේෂයක් අවශ්‍යයි. මෙන්න මේ ශක්ති විශේෂයේ නොපෙනෙන ශක්ති විශේෂය. මෙන්න මේ ශක්ති විශේෂයේ යම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනකොට ඊට අනුකූලව පිළිදෙන මේ ධාතු හතරේ කොටස්. ඇහැ හට ගැනීමට අවශ්‍ය කරන ශක්ති විශේෂියකට අනුව පිළිදෙන ඒකෙන් ඇහැ කියන වස්තුව හට ගැනීමට ක්‍රියාත්මක වෙනවා. වෙන එකක් හැදින්නේ. ඇහැ හට ගැනීමට යකී ශක්තියක් ආද මේ තමයි ඒකරයි කියන බව. මෙන්න ඇහැ පරිද්දහම උපන්නේ වෙන්නේ. ඇහැ නැමැති යාදී පරිද්දහම උපන්නේ වෙන්නේ. භවපත්‍යා යාදී හිතා. එහෙනම් මේ බව නැමැති මේ ශක්තිය කුමකින්ද හටගත්තේ? මේකට මුල මොකක්ද? නිකං හටගන්න බෑ. ආත්මේ හටගන්න බෑ. එහෙනම් මේක හටගත්තේ කුමක් නිසාද? ලෝක සත්‍යයේ හැදියේ. චන්දරාගයේ බැඳිලා. දර්ශනේ කොච්චර වදිනවද? බලබලා ඉඳන් නම් කොච්චර හොඳද? ඒ සඳහා මෙහෙවන වැඩ පිළිවෙලට මතුමතුත් හඹා යා යුතුයි කියලා බැඳුන හැදෙන මානසිකත්වයක් ඇති වුණා කවදාවත්. අපිට මතක නැතුවා. අන්නේ කරගෙන උපාදානයක් සිද්ධ වුණා. මනස තුල නිද්ද වුණ දර්ශනයේ වැඩිීමේ උපාදානය. බැලීම සඳහා උපාදානයක් ඇති වුණ එකේ ප්‍රතිඵලය මොකද්ද? බැලීම සඳහා නිෂ්පාදනය කරන ජාතිය පහළ කරන බව හර ගැනීම. මෙන්න උපාදාන පත්‍ය භව කියන එකේ සිද්ධාන්තය. ඒ පරිඛම පාදේ නෑලු. ඔය යන්නේ පරිඛම පාදේ විතරේ තමයි ඒකට සම්බන්ධ වෙලා. එහෙනම් මොන උපාදානද? බැලීමේ ක්‍රියාවලිය සඳහා බැඳිලා. ඒක හටගත්ත මානසිකත්වයේ ගොඩනැගු ශක්තිය තමයි භව ශක්තිය කියන්නේ. ඒ ගොඩනගාගන්නේ තමයි අනුකූලව සතර මහා භූතයන් එකතු වෙලා ඇහැ නැමිලි මුලිය කොතන හරි හැදෙනවා. එහෙනම් මේ මුලිය හැදෙන මේ යාතිය මේ අත් බැවිලා. මේ ශක්තිය නිපදවා කියන්න බෑ මේ අත් බැවි. මේ අත් බැවි යාතිය හටගත්තා නම් භවපත්‍යා යාතිය කියන්නේ ශක්තිය කියන්නේ මේ යාතිය හටගත්තා. නම් මේ අත්දැව නිර්මාණය කරන බය මේක හදගත්තා නම් ඒ නිර්මාණය කරන ශක්තිය හදගත්තේ ඊට ඉස්සෙල්ලා විතරයි. මේ හදගන්න න්‍යාය ධර්මය මොකද්ද? උපාදාන පත්‍ය භව. බැලීමේ දර්ශනීය වටිනවයි කියන මානසිකත්වයේ. ඒ මානසිකත්වයෙන් ඒ බැලීමේ ධර්මතාවයේ සමග දැඩිව බැඳුනහම මානසිකත්වයෙන් බැඳුනහම ඇති වෙන ශක්තිය තමයි මේ භව ශක්තිය හැටියට නිස්පාදනය නිදහස් කරන්නේ. එහෙනම් කවදා හෝ බැලීමේ ආශාව බලවත් වෙච්ච උපාදානයක් තිබිලා තියෙනවා. එහෙනම් ඒක මේ භවයෙන් මේ ජාතිය හට ගැනීමට තිබුණා නම් ඒක. එයා ඒක නිෂ්පාදනයේ මේ භවයේ වෙන්න බෑ. එහෙනම් කවදා හරි කොහේ හරි ඊට ඉස්සෙල්ලා භවක තමයි ඔන්නේ උපාදානය වෙලා තියෙන්නේ. බැලීම සඳහා උපාදානය වෙන කොමක් නිසාද? බැලීමට අවශ්‍යදී දින බැලුවහම ඒ හේතන හා වුණාම තමයි. ඒ දර්ශනයන් හා සම්බන්ධ වුණාම තමයි. ඒක හොඳයි කියලා නිගමනය කරලා ඒකේ දැඩිව යලි යලි තිබන්දුවේ මතව හපා යන මානසිකත්වයේ උදා වෙනවා. අන්න එතෙන්ට කියනවා රූප තණ්හා. රූප බැඳීම සඳහා ඇති වෙන තණ්හා මුල් කරගෙන රූප උපාදානය හටගත්තා. ඒසා රූප බැඳීම අවශ්‍ය කරන දයන් නිෂ්පාදනය කරන බවක් හටගත්තා. ඒකේ මිනිහත් බැවේ රූප වලන් යාතියක් වශයෙන් එහැ හටගත්තා. මෙන්න පරිත්‍යාග උපන්නයි කියන ඕනෝක. දැන් ඊතර රූප සංහාව හදගත්තේ මොකක් නිසාද? රූපයන් පිළිබඳව එකතු වීමට අපි දර්ශනීයදී රූප සමග එකතු වෙන්න හේතුවා. රූප එනකොට අත්හැරියේ නැහැ, මග ඇරියේ නැහැ. ඒවා ස්පර්ශ කරන්න පටන් ගත්තා ඒ ඉදා. එහෙනම් මොකේ ඉදා ස්පර්ශ කරන්නේ? ඉදාත් ඇහැත් දිවිලා තියෙනවා. නැණ ස්පර්ශ කරන්න බැහැ රූපයක් ස්පර්ශ කරලා තමයි ඉදා පටන් ගන්න. ඒ වින්දනීය විහා තමයි ඒකේ බැඳුරේ සංහාවේ. මනවරණ දර්ශනයක් මීට පෙරත් ඇවිත් තියෙනවා. ඒක හරි ආස්වාදේ හා තමයි තණ්හාවෙන් ඒකේ බැඳුනේ. එහෙනම් රූප වේදනාව. රූප වින්දනයක් මීට ඉතර පහළ වෙලා තියෙනවා. රූප පිළිබඳ වේදනාව. වේදනාව හටගත්තා වේදනා පත්‍ය තණ්හා කියලා සම්බන්ධ වෙනවා. වේදනා සම්බන්ධ වෙන්න හේතුව මොකද්ද? ඇහැට රූපයක් ස්පර්ශ වීම. මේ ඇහැ ගොඩනැගුවේ මීට ඉතර දෙකින් නම් මීට පෙරත් ඇහැ තියෙන්න ඕනේ. ඒ ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ. ඒ ඇහැට රූපයක් ස්පර්ශ වීම නිසා අවිද්‍යාවේ තෘෂ්ණාවේ වටිනාදියකෙන් දෘෂ්ටියෙන් ස්පර්ශ කරමින් නිසා රූප සංස්පර්ශයක් වෙනවා. එහෙනම් අන්න පස්සපත්‍ය වේදනා කියන සිද්ධාන්තයෙන් ওই ශක්තිය ඉපදෙලා තියෙන මොකද? ඇහැ හදන ශක්තිය ඉපදෙවි පස්සපත්‍ය වේදනා කියන සිද්ධාන්තයේ එතෙන් ගන්න ගියා. ස්පර්ශයෙන් ලැබෙන මොකක් නිසාද? සලආදන පත්‍ය පස්සෝ කියන සිද්ධාන්තය. ඇහැ ඇහැ වැටින්න තියෙන හැරියනම් ඒ භවෙ. අද මේක වෙන්නේ නැහැ. එනින් එක බල බලා චන්දරාගයෙන් බැඳලා බලන්න ගිය නිසා තමයි. ඒ ඇහැ ඒ දර්ශනය සඳහා ආයතනයක් කරගත්ත නිසා තමයි. චක් ආයතනය පහළ වෙච්ච නිසා තමයි. කල ආයතන පත්‍ය පස්සෝ කියන එක හිතෙන්නේ හේතු. ඇහැ ඉන්ද්‍රියපකින් තියෙන දරියන නිදහස් වෙන චන්දරාගයෙන් බැඳලා ගොඩනගන්නේ තුන් බල බල ඔය පහේ මෙන්න. අන්න බල බල ගොඩනගන්න පටන් ගත්තාට පස්සේ මොකද වුනේ? කලායතන පත්‍ය පසෝ කියන සිද්ධාන්තයෙන් සම්බන්ධ වුණා. සංකායතන මුල් කරගෙන චක්කු විස්පර්ශාන් ස්පර්ශය. කලායතන පත්‍ය පසෝ කියන සිද්ධාන්තය ගනුම දාලා ගලයි තෝරාගත්තේ ඕක. චක්‍රේ දීලා තියෙනවා ගාන හදා ගන්න ඕනේ කියලා ඕක. කලායතන පත්‍ය පසෝ චක්‍රේ. චක්කායතන පත්‍ය දැන්නේ ඒවා චක්කු සම්පස්සු අනිත් චක්‍රේ දාලා ගාන හදාගන්න. හලායතන පත්‍ය පස්සෝ කියන සිද්ධාන්තයේ චක්‍රේ දුන්නාට පස්සේ මොන හලායතන? මොන හලායතනේ මේක මොකක්ද? එකක් මේකේ චක්කායතන. හලායතන කිව්වේ ආයතන 6ක්. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන කියන මේ 6යි. දැන් අපි චක්‍රේ දාලා ගාන හදා ගන්නකොට දැන් ඕනේ මේ ඇහැ පිළිබඳ ප්‍රශ්න විසඳ ගන්න. එහෙනම් මෙතන හදාගත්තේ චක්කායතන. එහෙනම් හලායතන පත්‍ය පස්සෝ කියලා හදාගත්තේ. චක්කු සම්පස්සෝ. චක්කායතන පත්‍ය චක්කු සම්පස්සෝගිය චක්‍රේ ගාන හදා ගන්නවා. අනේදරයි පරිධම්පාදී දහ නිග්‍රහයි. සලායතන පත්‍ය පස්සෝ කියන සිද්ධාන්තය චක්‍රේ අරගෙන ඇහැ නිස්පාදනය වුණ ආයතනේ මොකද ස්පර්ශය මොකද කියලා බලනකොට චක්කායතන පත්‍ය චක්කු සම්පස්සෝගිය තෝරා ගන්නවා. අනේ ගාන හදන දැනගත්තන චක්‍රේ දැනගත්තන ගාන හදන දර ගන්නවා කියෝ. ඒකවල පස්සේ විදිහ තියෙනවා. ඇහැ අරගත්තේ කොහොමද කියලා ඉස්සර ගන්න පරිධම්පාදී ආදාර කරගත්තා. දැන් චක්කායතනය හදගත්තේ කොහොමද? නාම රූපඥාන හරයතන. සිද්ධාන්ත. චක්කායතනය හදගත්තේ. ඇතට හේතුකාරක වන දර්ශන නාම රූපේ. ඇස නැමැති ආයතනයේ වස්ව ගත්තා. එහේ ආයතනයක් කියලා කිව්ව වස්ව ගත්තා. ඒ හේතුවෙන් තමයි හදගත්තේ නාම රූප ඇහෙන බලන දර්ශන නාම රූප. ඇහෙන පිටේ නාම රූප දෙක මොකද්ද? හරි ලස්සන රූපේ. හරිම ආස්වාදයි. කාරණා දෙකක් තියෙනවා. රූපෙත් බහැගත්තා මානසිකත් වෙන රූප හැඩරුවක් බහැගත්තා. ඒක හරි ලස්සනයි, හරි සුන්දරයි, හරි සාන්තයි, සුවයි කියන මානසිකත් එක්කත් ඒකත් එක බහැගත්තා. නාමය රූපය දෙකම බහැගත්තා. ආයතන දෙන්නේ කියලා නාම රූප හැදුවා. කොහෙද බහැගත්තේ? විඥාන වාක්‍ය නාම රූපම්. එයා හිතට ඇහෙන් බලන හිතට ඇහැට පේන පේනින ස්වභාවය ගෙන දෙන හිතේ ඒ මත්තෙම ඉන්න දෙන්නේ නැතුනේ. සාගීට මුල් කරලා ආස්වාදින් දර්ශන ආස්වාදීට මුල් කරගත්ත දර්ශන මානසිකත්වයට යොමු කරලා කාට ගන්නගත මානසිකත්වයකින් චක්කු විඥානයක් හදාගත්තා. චක්කු විඥාන පත්‍ය චක්කු නාම රූප. චක්කු විඥානය මුල් කරගෙන ඒකට වැහැගත්ත නාම රූපය. දර්ශන ආකාරය සහ ආස්වාදාත්මක බව. මෙන්න මේක වැහගත්ත නිසා තමයි ඇහැ යලි යලි කියන එක මොකද ආයතනය වලට පත් වෙන්නේ. මේ පෙර බලයෙන් දරුක හබන්නවා. එහෙනම් මේ නාම රූප කොටක් නිසා ආයි විඥාන පත්‍ය නාම රූප. මේක අහට ගන්නකට වාහිකත්වයේ තමයි මේක වස්ව ගන්න ඕනේ. විඥානේ විහිදුව තිබුණා නම් එහෙම ලස්සන පස් යන මානසිකත්වයක් උදා වෙන්නේ නැහැ. මුලා වෙන ලස්සන පස් යන මානසිකත්වයක් උදා වෙන්නේ නැහැ. ඒක ලස්සන කියන්නේ මුලා වාක්‍ය දැනගෙන මර උඩ කියලා දැනගත්ත මානසිකත්වයක් තිබුණා නම් එහෙම දකින්නකොට මොන ලස්සන මර උලක් නම් දැක්කා. ලෝක සත්‍යය හරි ලස්සන එකක් දැක්කා කියලා උද්දාම වෙනවා. මහා මර උලක් දැක්කා කියලා ඥානවන්තයා එකින් ඇතේ. ලස්සන කියන්නේ මර උල. මරුගේ තොල්ලුව. මේක රහ වෙලා තමයි ලෝක සත්‍යය කෙලෙන්නේ. මනස දුසි වෙන්නේ ඒක. එහෙනම් මම ඒක දී කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන ඒකින් ඇත් වෙනා අන්න ඉන්ද්‍රිය භාවනාව ගන්න. පෙර වගේ ඔය ඉන්ද්‍රිය භාවනා කරලා නොදිවිච්ච නිසා ඉන්ද්‍රිය අසංවර කරගත්තා අපි උදෙන්දී අවිද්‍යාව නිසා හිතෙන් කයෙන් වචනෙන් ඒ පැත්තට අවදි කටයුතු කරලා ඇහැ යොමු කරමින් ඒ කටයුතු කරලා සංකාර ගොඩනගා ගත්තා. අන්න චක්කු මුල් කරගත්ත රූප සංකාර ගොඩනැගි අවිද්‍යාව නිසා ඇතපෙරු නැති නිසා අවිද්‍යා පත්‍ය සංකාරා කියන දෙනින් චක්කු විඥානයේ හේතු වෙන්නා වූ චක්කු ගොඩනගා ගත්තා. ඔන්න ඔය ක්‍රමය ඇහැ නිෂ්පාදනය කරගන්න. අවිද්‍යාපත්‍ය සංකාර කියලා ඇහැ නිපදෙවිට අවශ්‍ය කරන මූල ධර්මය හදන්න. හිතෙන් කයෙන් වචනේ යමක් කළ යුතුද? අන්‍යෙදී කරන්න පටන් ගන්න. බැලීම සඳහා ලස්සන බැලීම සඳහා යමක් උපනැංගිය යුතුද? හිතේ වල වචනයක් කියලා ක්‍රියාවක් නැගෙන ලස්සන වෙනවා. ලස්සන වෙලා ලස්සන බලනවා. මේ ලස්සන බලන උනින්ද ලස්සන වෙනවා. දෙයින් දේවල් උලා ගන්නවා. හැඩරුව කරගන්නවා. විරිඳලා වල්නවා කන්න ආදීද කොහොමද සුදුසු දත් ටික හැඩ කොහොමද මූණේ? හදා හදා බලනවා මොකද? හිතෙන් කයෙන් වදනෙන් දර්ශනය මුල් කරගත් සංකාර ගොඩනගන්නේ. මේ ඇහැ හට ගන්න බුලුවෙත් ඇහැ නැමැති යාදී හට ගන්න සංකාරය ගොඩනගනවා. ওই සංකාරය ගොඩනගන සාකල් මට නම් මතු යාදීක් එපා වන්නම් ආයේ උපදින්න ඇගේ කොච්චර කෑගෙනවත් හරියන්නේ නැහැ. මේ මස්කුණක් එන මේ ඇස්කුලිය හට ගන්න උත්පත්තියේ මතු උත්පත්තියේ හේතු වර කොහොමද ලබන්නේ? ඒකේ බලන හේතුවත් අරිනවා. හේතු අතරිනුතු ඵලයේ ඉපමණිය කොච්චර පාකිවත් කුණු ඵලයේ අතරින් නැහැ. කුණු හේතුවත් ඇරියේ නැත්නම් කුණු හේතුව තියාගෙන වර්තනා ජාති යාතිවත් ආයි උපදින්නේ. ආයි උපදින්නේ වගේ එකේ ඉන්නවා. හරියන්නේ නැහැ වෙන්නේ. උපදින්නේ බාන උපදින්නේ හේතුව දැකලා. ඒ හේතුව නිරෝධ කරොත් උපත නිරෝධයි. මම ඉපදේවා ඉපදේවා ගන්න උපදින්නේ. එනා කියන කියන්නේ නෙමෙයි යෝග තියෙන්නේ. හේතුව දකින්න ඕනේ ඵලයේ දකින්න ඕනේ. හේතු නිරෝධීල මොකද කරන්න ඕනේ කියලා දැකලා මෙන්න මේ හේතුව නිරෝධ කරන විදිහ කියලා දැකලා ඒ ඇහැ නැමැති යාති හටගන්න හේතුව පෙර භවී නිරෝධ කරනම් මේ භවී දැහැ හටගන්නේ ඒ කොරගඩ බෙරිච්ච අවිද්‍යාවෙන් ආපු නිසා තමයි මේ භවී ඇහැ හටගත්තේ මේ භවී දියුලිය කරගන්න පුළුවන් මදු ඇහැ හටන ගන්නවා දැන් මේ භවී දිහැ සංවර කරනවා නම් ওই විදිහට ධර්මයේ දැකලා පරිත්‍යාගම් පන්න බව දැකලා මෙන්න මේක නිකන් හටගන්නේ නැහැ කවුරු වාසල් දෙකක් නේ මට බේරෙන්න පුළුවන් පරිසත්තිකරණක් තියෙනවා මොකද මම මේක හට ගන්න හැටි දකින්න හට ගන්න හේතුව දකින්න මේක නැති කරන හැටි දන්නා නැති කරන මාර්ගයක් දන්නා මෙන්න මේ බුදුදහමට මම දන්න නිසා මට අද බුදු පිළිසන්නයි ඒ ධර්මයේ පිළිසන්නයි තියෙනවා මට තියෙන්නේ අනුකූලව සංගතයට පත් වෙලා හිටවිලා එතෙන්ට පත් වෙන්නේ එහෙනම් සංගසන්න මෙන්න මේකයි මම තෙරුවන් සරමින් මතුදුකෙන් බේර වෙනවා කියලා අද දිහා කරපන් එහෙන් සංවර කර ගන්නවා වැඩක් නැති කුණු ආස්වාද පස්සේ ලක්ෂණ මුල් කරගත්ත ආස්වාද පස්සේ යවන්න ඒක හරියක් නැති හිද්දයක් උස්සා බව තේරුම් අරගෙන ධර්මානුකූලව අද සංවර කරගත්තා නම් අන්න දැන් අපි ගියේ පටිලෝම පටිච්ච සමුප්පාදයෙන් බලාගෙන ගියේ මේ මස්ලේ සහිත ඇත්ගුලිය හට ගැනීමට හේතු වෙච්ච අතීත කාරණේට දැන් අනුලෝම පටිච්ච සමුප්පාදයෙන් නිරුම් ගන්න ඕනේ මෙතන පටන් ගින මතු ඇහැ හට ගැනීමට තියෙන්නේ කොහොමද දැන් මොකක් වුණද වෙන්නේ ලස්සන බලනවා කියන එක හරිම ආස්වාදයි හරිම හොඳයි කියන මානසිකත්වයක් අරගත්තනම් මුලා මානසිකත්වය අවිද්‍යාව සහගතයි. මේ ලෞකිකත්වය හරයක් නැහැ කියලා දකින්න නැතුයි. ලස්සන හරි වැදගත් දෙයක් හරයක් ඇති දෙයක් කියලා මානසිකත්වය එතන පැවැතිලා එතන බෙදුරනවා. අපි මොකද කරන්නේ? ලස්සනෙන්ද ඇහෙන් ලස්සන වෙන්න සහ ඇහෙන් ලස්සන බලන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේව කරන්න ගියා නම් මොකද වෙන්නේ? අන්නේ නොදැනී ඇත්ත නොදැනීම නිසා හටගත්තා වූ හිතෙන් කයෙන් වචනෙන් කටයුතු කරලා මේ දර්ශන මාත්‍රෙන් හැම මේ දර්ශනය හරි කාරණයක් කියන මුලාවටපත් වෙලා ඒ බඳු දර්ශනයන් යලි යලිත් ලබා ගැනීමද ඒ බඳු පද හබා යන්න යමක් හිතේ ඉඳලා දියේ ඉඳලා කළේ ඉඳලා හිතෙන් කයින් වචනින් ඒක කරනකොට දර්ශන නැමෙදී ඇහැ නැමෙදී ඥාති හද ගන්න සංකාරයේ හිතෙන් කයින් වචනින් නිපදෙවුවා කාය සංකාර වචන සංකාර මනෝ සංකාර අන්න අවිද්‍යා පත්‍ය සංකාරය කියන එකෙන් ඇහැ හද ගන්න හතගත්ත ක්‍රම ඇහැ නැමෙදී ඥාති හද ගන්න දෙවිච්ච හැටි ඊට පස්සේ මොකද වෙන්නේ ලස්සන වන්න මානසිකත්වයක් තියෙනවා නම් හැම වෙලේම අසහනකාරී මානසිකත්වයක්. ඔබස්තර විදම්බිකේ මේ චිත්තා කියලා තියෙන බෑ. ආගන්තුක බක්ලේශයෙන් කිල්ටි වුණා. ලස්සන නැම්පි රූප රාගයෙන් කිල්ටි වෙච්ච මානසිකත්වයක් හටගත්තහම රූප රාගයෙන් දෙන්නේ යමකින්ද ඒ පසු පස හඹා යන මානසිකත්වේ ගොඩනගන. ගොඩනගලා හිත හිත කය වදිනේ කියන මේ තුන ක්‍රියාත්මක කරනවා ඊට අනුව ඊතවට නිබඳිනවා අන්න සංඛාර. අවිචාපත්‍ය සංකාර කියන්නේ මේ ඇහැ හර නැමැති යටි හර ගන්න සංකාරයෙන් නිපදිනවා. එතකොට විඥානේ පහළ වෙනවා මොකද වෙන්නේ? ආස්වාද ගෙන දෙන්නා වූ දර්ශනයන් බලන්න හිමින මානසිකත්වය ගොඩනගලා. මතුමතු බලාපොරොත්තු ඒ පසුබල හඹායන බලාපොරොත්තු ඇති කරන මානසිකත්වය ගොඩනගලා තියෙනවා. මෙන්න හදගත්තා සංකාර මතය විඥාන. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මානසිකත්වයේ බෝධිසියෙන් ඉන්නවා කොයි වෙලාවෙද ලස්සන එකක් එන්නේ? මම බලාපොරොත්තු යටියක් මාත ඇහැ ගන්න ලැබෙන්නේ කොයි වෙලාවද? පොතරද එහෙම යතියි. හිත කාය වදින හසුරුවමින් ඒ තැන් වලට ගිහිලා එනකොට මොකද කරන්නේ? නාම රූපේ වස ගන්න. විඥාන පත්‍ය නාම රූප. ආනන් බලාපොරොත්තු රත්න එකක් ආයි හම්බ වුණා. මෙන්න හැදතත් මෙන්න ආස්වාද ස්වභාවය. නාම රූප පත්‍ය සලයතරන් ඇහැ යොමු කරන ආහාරය යවන්නේ. කොච්චර හරි වත් කොච්චර හරි වත් මොකද කරන්නේ? ඇහැ ආයතනයක් කරලා කාමක ආස්වාදී නම් දර්ශන ආස්වාදී. සලයතන පත්‍ය වලින් එතන ස්පර්ශ කරනවා. කොච්චර සාන්ත කොච්චර සුවද? හරිම හැදයි. ඉතින් ඔතන පටන් ගන්නේ ඉතින් එකින් එක දෙකින් එකට මනස දුවනවා කියලා වරක් නැති. කතා කරන්න යන්න ඇති. අල්ලා ගන්න ඇන්න. නිව ගන්න ඇන්න, වැරද ගන්න ඇන්න. ඉතින් එකින් එක දෙකින් එක හිත යනවා මහා දූෂිතාය අපා. පංච කාමියෝසේ මේකින් පටන් ගන්නේ දුනවා ගිනි අරගත් එකක් ඉතින් ඉන්නේ හැමතැනම දල්වාගෙන යනවා. විදුරු ගොඩක එක පැත්තට ගිනි දිබහම මුළු ගිනි ගොඩම විදුරු ගොඩම දාවාගෙන යනවා. දර්ශන කාමීට කියන පස්සේ පොඩ්ඩක් කතා කරන්න එන්නම්. ශ්‍රවණ කාමීට කියලා. පොඩ්ඩක් ඉබල බලන්න එන්නම්. ආග්‍රහණ කාමීට කියලා. හසෙන් දලා බලන්න එන්නා එකින් එකට එකින් එකට කියලා ස්පර්ශ කාමීට දෙවි. පංච කාමීනන් ගිනි ආවලු විවා එකින්. ගිනි ගොඩට පැත්තකින් ගිනි දිබහම මුළු ගිනි ගොඩම ඔක්කොම ඉන්දන වල ඔක්කොම ගිනි ගතවා. පංච කාම වස්තු උඩම ගිනි අරගෙන. පංච කාමීනෝ කෙලෙවෝ එකින් පටන් ගියා. දැන් මේකෙන් අපිට ඕනකම දෙන්නේ මේ චක්කු නැමැති රූපේ උපදින හැටි. නැහැ චක්කු යාතිය බල වෙන හැටි බලා ගන්නයි මේ ආපහු. අනුලෝම පරිජනෝපාය. දැන් මොකද වෙන්නේ? කලආයතන පත්‍යය පස්සෝ කියන ස්පර්ශ කරන පස්ස පත්‍යය වේදනා. දැන් වින්දනේ එනවා. දර්ශන වින්දනේ වින්දනේ කරනකොට මේ වේදනා පත්‍යය පන්නා. දාලා යන්නද? ඇරුණාද? සංහා පත්‍යය උපාදාන බැඳුනායි. අන්න ශක්තිය වතුනවා ඉන්නේ ඉන්නේ වර්ධනේලා උපාදාන පත්‍යය බවෝ කියලා. ශක්තියක් නිබඳලා නිදහස් කරලා විශ්සේ. මොකද ඉබදෙන්නේ කවදා හරි අලි අලි මතු මතු මේ බඳු දෙය බලන්නේ මේ හැපුණු වෙලා ගියත් කවදා හරි මතු එකක් වුණා ගාන බලන්න ඕන කියන මානසිකත්වයෙන් යොදවලා ඉරයි ලෝකයේ අන්නේ හැක්තිය මොකද එන්නේ ගිහිලා කර්ම භව පැතෙන් එකින් එක ගොඩ ගහන එකින් එක ආශේවන පත්තේ එකින් එක සේවනය කිරීම වලින් පත්තේ බලවත් වෙලා උප්පත්ති භවයේ යන ශක්තියක් ගොඩ නැගලා නිදහස් වුණා අපි දන්නේ ගොඩ නැගලා තියෙන භවයක හැංගිලා ගොඩ නැගිලා කොතරහයි මෙතන මැරලා ගියා නම් ඒත් බැරි මේ අබ්බෙලි මැරලා ගියා නම් මොකද වෙන්නේ භවපත්‍ය ජාතිල උප්පත්ති බයි උප්පති ජාති කියලා කොහේ හරි ඇහැ හට ගන්න අවශ්‍ය කරන භවයේ ක්‍රියාත්මක වෙලා ඇහැ නැවති සතර මහා භූතයන්ගේ මුලිය ආයි හදනවා හදවරමයි ආය ජාති ලැබුණා අන්න අනුරෝම ප්‍රතිසමපාදයේ බලනවා මතු ඇහැ හට ගන්න හැටි මේ ඇහැ හටගත්ත හැටි පෙර හේතුයි දැන් මේ ඇහැ මොකද්ද ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම එකක් හරයක් ඇටි එකක් නෙමෙයි මුලා මාර්ගයක වැඩ පිළිවෙල සම්බන්ධ වෙන කුණු වල ලයිටි එක. මෙතනින් ගොඩ නගා ගන්න එකේ මතු එහෙම කුණු වල හදනවා මෙන්න මේක. දැන් පෙර ඇහැ කියන්නේ මොකද්ද? ඒකත් සංගතය පරිදහම වපන්න. දැන් ඇහැ මොකද්ද? සංගතය පරිදහම වපන්නයි. මතු හැදුනොත් මොකද හැදෙන්නේ? සංගත වූ පරිදහම වන්න ඕනේ ඇහැ තමයි මතු කරගන්න. එහෙනම් මේ ඇහැ කියන්නේ මෙහෙම එකක්. විග්‍රහ කළ පරිදහම වපාලින් අන්ලෝ ප්‍රතිලෝම වශයෙන් දැකලා පුරුදු වුණා. ඇහැ කියන්නේ මෙන්න මේ යටි එක. සංගතය පරිදහම වපන්න. දැන් මේක ඇසුරු කළොත් මොකද වෙන්නේ? වැටෙන්නේ කාමයේ. කාමී නිසා මොකද වෙන්නේ? දූෂිත වායයටපත් වෙනවා, ඡේ වෙනවා. කොහෙද හරියන්නේ? ඡේ ධර්මයක් වෙනවා. ඒ ධර්මය ඇසුරු කරගෙන තවත් හිතේ මොකක්ද වෙන්නේ? වෙනසිලම යනවා. හතර අපාගතීමට යනවා වෙනසිලම. වාය ධර්මයක් වෙනවා. එහෙනම් මේක හොඳ එකක් අරවා දෙන එකක් නන්නේ මේ මේ ඇසුරුලිය කියන්නේ. මේකව මට මාර්ගය. කවදා හරි මම සේ භාවයේද වය භාවයට පත් කරන්නේ මගේ ಗುಣ පිළිගෙව දවන්නේ මේ ගුලියත් එකලා මේ දෙල්ලමට ගියොත් මේ ඇස් ගුලිය අරගෙන ওই දෙල්ලමට දාසන දෙල්ලමට ගියොත් මට වෙන්නේ සේ වෙන්න වැරෙන්නේ සේ ධර්මයක් වයිලා සේ ධර්මයක් වන්නේ මේක වැහැරිලා සේ වීම එක පැත්තකින් හිටිලා කුණු වෙලා මැරලා යන කතාව පැත්තකින් හිටින එහෙමත් සේ ධර්මයි වයි ධර්මයි මේක අසුරු කරන්නේ කියොත් මානසික වශයෙන් සේ වෙලා හිටන් පහත් බවට පත් වෙනවා කෙලෙස් ගන්න කාම ක්‍රේහිය කෙලෙදිනවා කාම ක්‍රේහිය කෙලෙදිනොත් මොනවා තේරුම් ගන්න බැරි අන්ධ වූ බාල වූ මොලාහත් වෙනපත් වෙලා ඉඳන් වැරසුණු පුද්ගලයෙක් වටපත් වෙනවා මල පුද්ගලයෙක් වගේ තිරසනෙක් වෙලා හරි හතර අපාගතව හරි මොට්ටේක වෙලා හරි අර පමාදෝ මච්චුනෝ පදන් කියව මල විනියක් වගේ ජීවත් වෙන තත්ත්වයක් වත් වෙනවා වය ධර්මයේ වැටෙනවා එහෙනම් කවදා මේ ඇහැ පරිහරණය කරලා සුන්දර ලෝකේ බලන්න ගියොත් සංගත වූ පරිසම්පන්න වූ හිත් දෙකින් වැලක් ඇති දෙකින් නෙමෙයි කරාලේ ගිය වැඩ පිළිවෙත් මොට බවට පත් කරලා වනසලා ගමන එකක් මිසක් කොහෙද හරේ. ඒක නේද මේ නිස්ස. එහෙනම් මේ උගුල නේද? එහෙනම් මේ මන මානසිකත්වයේ තුල ලෝකයා හවත්වන උගුල තමයි මනවලන රූප. මනවලන රූප වශයෙන් කියව සතර ගම හැදෙන මෙහෙමයි කියලා දැනක සිහි කරා. මෙන්න ඉන්ද්‍රිය භාවනා. මොට වෙලා ඉන්න එකක් නෙමෙයි ඉන්ද්‍රිය භාවනා කියන්නේ. දැකපු දැකපු අරමුණ තුල යථාස්භාවයේ පරිච්ඡ සම්පන්නව දකින්න පුළුවන් නම්. හේතු බලසහිතව ගොඩනැගිට සංකතත්වයේ පරිච්ඡ සම්පන්නත්වයේ දකින්න පුළුවන් නම්. ඒ අසුරු කරන්න ගියාම ඇති වෙන සේභාවයේ වැයභාවයේ දෙආකාරයෙන් දකින්න පුළුවන්. ඒ බුද්ධිලත් නැවත වාදයක් මේ ඇහත් එක තියෙන සම්බන්ධයෙන් තියෙන මානසිකත්වයක් තිබුණා නම් ඒ චන්දරාගේ ඉදිරිය වෙලා. එහෙනම් දර්ශන ආස්වාදයේ පිළිබඳ යම් චන්දරාගේ වටිනාදියා කියන මනසක් තිබුණා නම් මානසිකත්වයක් ගොඩනැගිලා තියෙන අවිද්‍යාව. අවිද්‍යාවේ යථාර්ථය දැකරපස්සේ අවිද්‍යාව අවිද්‍යාව හැටියට දකින්නවා. විද්‍යාව විද්‍යාව හැටියට දකින්නවා. විද්‍යාවට අනුකූලව ධර්මානුකූලව මෙනෙහි කරන ධම්මවිචේ සම්බෝධ්‍යයන්ගේ උත්තර වෙලයි. වැඩිදුර මෙච්චර කාල අහු වෙලා තිබිච්ච නැති හොරේ අහු වෙනවා දැන් මොකද වෙන්නේ මෙච්චර කරනවට හැඟවිලා පහළ දුන්නේ හොරා මට අහු වුණා. මම මුලා කරපේක අහු වුණා. ඒ චන්දරාගයෙන් දැන් මල්ලන් ඉඳන් චන්දරාගේ විදහාසයට වෙන ඔබ දෙන්නේ අන්න ඇතිනා ප්‍රීති සම්පෝඥාන විදහාස් ප්‍රීති දහත් දැකෝ ප්‍රීති සැහැල්ලුව ලැබෙනවා. මෙච්චර කලක් තිබිච්ච දාහේ දැන් නැහැ. කාන්දමක රැඳෙනවා වගේ ලස්සන දකින දකින ගන්නේ පස්සෙන් යන පොහොයා ඒ පැත්තේ කෑදරේ වෙන බලමු කෑදර මානසිකත්වයේ දැන් නැහැ. සැහැල්ලු පස්සද්දි සම්පෝඥාන ගිය වැඩි දැන් දකිනවා නිවන කොච්චර සාන්තද රණීද ලෝකෙ කොච්චර ආදීනවද සීකරන්න සීකරන්න උත්සාහයේ වීර්යය එතන වෙන්න ධර්මාභෝධිය ලබන්න පූර්ණ කරගන්න විරිය සම්පෝඥාගිය තැන. අලෝභ අධි සම්මෝහ මානසිකත්වයෙන් තව ලෝභක්ෂේන දේශක්ෂේන මොහක්ෂේන වල පාදිනකොට අන්න සමාධි සම්පෝඥාගිය වෙලෙකන් ඇදීමක් ගැටීමක් මුලාවක් නැති සමාධියට පිටලා යන සම්මා සමාධිය ලැබෙනවා. සම්මා සමාධි මානසිකත්වයේ මනානුවණ පහළ වෙලා ඉඳන් සම්මා ඥානෙ පහළ වෙලා ඉඳන් දකින්නවා අනිත්‍යයි දුකයි අනත්තයි කියන එක හරියටම හරි. අල්ලන්න කිසිම දෙයක් නැහැ. ඒක සම්පූර්ණයි. අත්තරී විදිය නොවිගේ ඵලය ලැබුණා සම්මා විමුක්තියටපත් වුණාම කෙලවර වුණා තමයි හරියට ඵලය. ඔතෙන් එකයි කියන එක වෙල්ල වෙල්ල එක එක ඵලින් පරෙන්නේ නැහැ. ආර්ය ඵලයක් ඔන්න ඇහැ මුල් කරගෙන නිවන් දකින්න පුළුවන් වෙන්නේ. අනික ඔක්කොම වැදගත් කීය. ඔබෙන් ගන්න මාලා. පරිත්‍හා උපාදව දැකලා අතීතය ගැන සැකෙත් නැහැ, දැන් සැකෙත් නැහැ, මතු සැකෙත් නැහැ, මමේ කියනවාද කියන මුලාවත් ඉවරයි. යථාර්ථය දැක නිවන් අවබෝධ කරලා ඔය විදිහට. මෙන්න ඉන්ද්‍රිය භාවනාව. කලගෙනත් ඔය දිහිට වරන් ආසි දිවකයි ගැන තොයන් සාරියෙන් ඉඳලා තේරුම් ගත්තා නම් ඒ වගේ ඉන්න අරමුණක් ගන්න ඉලක්‍රමෙට හිතන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම ඔය ටික තේරුම් ගත්තා නේද ටික දවසක් හිතනකොට හොඳ හුරුවක් ලැබෙනවා. දහම් විමර්ශනය කරන හුරුවක් ලැබෙන්න. දහම්මක වැඩිලා ධර්මාපෝධියට අදින් ඥානෙ පහළ වෙනවා. යාවදීව ඥානමත්තාය පරිසතිමත්තාය එතන පහළ වෙනවා. ඥානෙ මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා. මුදුන්පත් වෙන්නේ මොකද දැන් ඉතල කල් රූපකාමිය නිසරේ කරන්නේ. දැන් අනිත්‍යය කරා නිසරේ කරන්නේ. අනිත්‍යෝද විහෙර. දැන් ලෝකේ හරියක් තියනගේ මුලා විවරයි. නැතකින් ලෝකේ පාදියේ. ලෝකේ පාදියේ උපාදානයෙන් අල්ලන්නේ. ඒ වම්පි බිකේවි බිකු කායේ කායන වශයෙන් වෙන කායන වස්තනාව. ඔබේ ගලන ඔබේ කායන වස්තනාව. ඔබේ වේදනා රසාරත්‍ය දැකන එක වේදනාන වස්තනාව. ඒ හිතේ තියෙන දූෂිතාවය දැකන චිත්තාන වස්තනාව. ලෝක ධර්මතාවය වටහාගෙන අතරින් වැඩි මිදී ගියන ධම්මාන වස්තනාව. හතර දේවල් තානි දෙන්නයි. එන ආරයතාංග වගේ දැක සම්මාදිට්ඨිය. කල්පනා කරලා සම්මා සංකප්පය. වචනේ භාවිතා කරලා සම්මා වාචා යහපත් පැත්තට. ක්‍රියාවෙහිදීව යහපත් පැත්තට නිවන් පැත්තට සම්මා කම්මන්ත. ජීවන ප්‍රඥාවේදීව යහපත ආවෝද කරගන්න ඒ සඳහා කැප කළා සම්මා ආදී. උසාහි විදීනුව ධර්මාබෝධයේ සම්මා වායාම. හත්ය හත්ය ආකාරයෙන් වතහරත තේරුම් ගත්තා සම්මා සතිය. අකම්පේ භාවිතවත් වෙනා සම්මා සමාධිය. එහෙනම් අර හතර වදිනකොට අතක් වෙනවා. දැන් මොන්ටද මනස සතිය තියෙනවා. සති සම්බුද්ධයි. විචක්ෂණ බුද්ධියෙන් දැන් ධර්මයේ බලන්න පුළුවන් හැකියාව. අක්ෂර බුද්ධියෙන් ධර්මයේ බලන්න හැකියාව තියෙනවා. ධම්මයේ සම්බුද්ධයි. ඒ වගේම නිදහසුන නිර්ආංශ ප්‍රීතියට පත් වෙලා තියෙනවා. ධර්මයේ දකින්න දකින්න. ප්‍රීති සම්බුද්ධයි. සැහැල්ලුවට පත් වෙලා තියෙනවා ගත හිත. පස් අපි සම්බුද්ධයි. එතකොට උසාහි විරිය වර්ධනය වෙනවා යථාබෝධි ලබන්න අප්‍රමාදී වෙනවා. විරිය සම්බුද්ධයි. අකම්පේ බාහිරින් අලෝභදී සමෝහ ගුණයට පත් වෙනා ලෝභදී සමෝහ ඉක්මයන් සමාධි සම්පෝඥානි නිවෙන්තර කරලා ලං කරලා හිත පිහිටවනවා උපේසා සම්පෝඥානි සත්ත මොඥානි වෙයි නිවන ලං වෙන්න ලං වෙන්න නිවන සාන්තයි ප්‍රණීතයි නිවන සාන්තයි ප්‍රණීතයි ලෝක යහදීන වයිචය දකින්න දකින්න උපේසින් මහා ප්‍රඥාව වැඩිලා නිදහස් වෙලා අතහැරියා ලෝකෙත් නැවත වාරයක් කවදාවත් අල්ලන්නේ නැති නිදහස් වෙන මානසිකත්වයකින් සමන්ත වෙන නිදහස් වෙලා ඉන්නේ නැවත අල්ලන්නේ හිතුනේ හොඳට නේද හරදාසිය කරා වතුර දැම්මහම වතුර අල්ලනවා පේනවා. තෙල්ලියක් ගාලි වෙලා වතුර දාලා වන්නවා වතුර අල්ලන්නේ නැති බව වැටහෙනවා පේනවා. ඒ වගේ ඉස්සෙල්ලා හිතර මනවල රූපයක් එනකොට කිලා බහිනවා පේනවා. පොද වෙලා ඇතුළට යනවා. දැම්මල වතුර රූපයක් පේනකොට තෙල් ගෑවිච්ච හරදාසිය වතුර අල්ලන්නේ නැතුව ඉස්සලා ගියා වගේ ආවා ගියා මිසක් අල්ලපේ ගන්න. බැඳුන්නේ නැහැ හැදුන්නේ නැහැ ඇතුළට. ලස්සන හැටියට මේද දිවිච්ච ලෝකෙ දිනක ඒ විදිහට පේනවා. ලෝක සම්පතේ ඕකට තමයි ලස්සන කියන එක දකින්න. හරි අල්ලන්න වටිනාකමක් නැති නිසා මගේ හිතර බැහැ ගත්තේ නැහැ කියලා දකිලා. නිදහසම වවත් තියෙනවා. අන්න ඉතින් දැන් ගත්තා නෑ යදිනවා. මම ලෝකේ නිදා. මම මේ හැටියට බැඳිලිති විජාම්පති දැනක් දෙන්න. තමන් නිදහස් වෙච්ච බව කොහොමද දකින්නේ? මම පළහිත දකින්නේ. මේබඳු මාර්ගය අනුගමනය කරලා මේබඳු ඵලයක් මට ලැබුණා. එහෙනම් මෙන්න මේ ආකාරයේ ක්ලේශයක් ප්‍රහීණ වෙලා ගියා. නිරෝධ වුණා. තව ඉතුරු හැම කියනවා. හරිහතේට පත් වෙලා නැන්නම් පේන තව මේ මේ මාත්‍රිය මට තව විතරු. එහෙනම් මම ඒක ඉවර කරගන්න උත්සාහ කරලා මාර්ගය බලන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. ඉවරම කරලා තියෙනවා පේනවා. කො අල්ලනවද? නෑ කියන මොනවද ඉතුරු තියෙනවද? මොකුත් ඉතුරු නෑ ඔකම ගෙවිලා. එහෙනම් මොනවද? මට ඒක පේනවා. මාර්ගයේ පේනවා, ඵලයේ පේනවා, ඉවර පේනවා. කෙලෙස් ඉතිරි නෑ කියලා කියනවා. ඉවරයි කියලා කියනවා. අන්න අරිහත් ඵලයට පත් වෙනාට පස්සේ ප්‍රත්‍යවේක්ෂා ඥාන හතර පහල තමන්ට අභාගී තත්ත්වයක් ගන්නවා. ඉන් ගැඹුරු එකවර අහුවාම තේරුම් ගන්න බැහැ. නමුත් අහනකොට වැඩේ මේ කියන ධර්මය මොකද්ද කියන්නේ. ඉන් මෙන්න මේ විදිහට තමයි අපි මේ දකින්නේ. මේ ඇහැ මුල් කරගෙන දැක්කා වගේම කන්න සද්දයක් එනවා. අපි ඔය ක්‍රමයට දකින්න පුරුදු වෙනවා. මනස ඊයේ ඉවර මොකද්ද මේ ආ? මිහිරි නබ්දය. මොන જાතිය මිහිරක්? කාම ආස්වාද කියන දේ මිහිරයි. ඒත් කියන පුරුෂ නාදයක්, පුරුෂයේ ප්‍රීති නාදයක්. ඒ වෙනා කාමයේ තියෙන හැඟීම් ඇති කරන නාදයක්. මේ විදිහට දෙයක් මියා. එන කාම සංඥාව හද ගන්නට කාම රාගය හද ගන්නට හේතු බාර ගන්න සද්දයක් එහෙම ආවනා. ඉස්සෙල්ලා අරගන්නේ. ඊටත් ඉස්සෙල්ලා අරගන්න එකක් තියෙනවා. ද්වේෂයට පත් කරන කටුක එකක් එහෙම ආවනා විදාර හොඳට මනාව කියන එක තේරුම් ගන්න. එන සද්දේ මොකද්ද අපි දන්නේ? ආවද මාසේ යඳුර ගන්නේ. මේක ප්‍රේත එකක්, මේක කටුක එකක්. ප්‍රේත එකක් කාරණා මොකද ඉන්නේ ඇලිම් දෙහිද? අමීරි එකක් කාරණා ගැටින් දෙහිද? ඇලිමයි ගැටිමයි මුලාව වගේ දුරසිතාවේ මතුවේ. එන කර්ම සත්‍යයක් අහනකොට සිද්ධ වෙන ස්වභාවය මේකයි. පුතත්ජන රෝග සත්‍යය අපිට කරන්නේ මේම සත්‍යයක් කරනකොට ඒ නිහර හිතා ගන්න මානසිකත්වයන් නිසා එක වැලෙනවා, එක ගැටෙනවා, එක මුලා වේ. ඇලිලා ගැටිලා මුලා වෙලා ඒ පැත්තේ ගිහලා සේභාවයට වයභාවයට පත් වෙලා වැන්දිලා. ආයේ ධර්මයේ තේරුම් ගත්ත මට ඒ සත්‍යය පහල වෙන්න හේතු නැහැ. එහෙනම් මං ඇලින්නේ නැහැ, ගැටින්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ මේ යථාර්ථය දකින්න පුරුදු වෙච්ච ආකාරය මේකත් බලන්න. නකා කියන්නේ මොකක්ද? සතර මහා භූතයන්ගේ ගොඩනැගිලා තියෙන වස් කුලියක් තමයි මේ. එහෙනම් දව්වේ මේ කුලිය තමයි මේ කණගි. මේක නිකන් හටගත්තා. ඉස්සරලා තිබුණා. නෑ මේක සකස් වෙච්ච එක. මොන වෙන සතර මහා භූතයන්ගේ කවදා හරි සකස් වෙනවා. කොහොමද සකස් වෙන්නේ? අර ඉස්සරලා දැක්කා වගේ පරිසම්පන්නව ළඟ මෙහෙමයි මේක සකස් වෙන්නේ. පෙර භවෙදි මෙන්න මේ ආකාර සම්බන්ධතාවයකින් භවණ හටගින්. ඒ භවපත්‍යා ජාතිය උප්පත්ති භවෙකින් උප්පත්ති ජාතිය හටගත්ත එකේ ප්‍රතිඵලය තමයි සතර මහා භූතයන් එකලා ඉන 70 හදන කණගින 70 ගොඩනගලා දුන්නේ. ඉන්න පරිත්තම වන්න මේකත් එක්කලා සද්ද ඇසුරු කරන්න කියලා සද්ද ආසාදින බැඳෙන කියොත් මනස දූෂිත භාවයට පත් වෙලා ඡේ භාවයට වාය භාවයට පත් වෙලා ඉන්න මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් පිළිහිලා යනවා. කවදාවත් හරිසමක් ලැබෙන්නේ මේ වස්තුවක් ඡේ වෙලා වැයලා යනවා ස්වභාවිකින් ලෝක ධර්මතාවය. එහෙනම් මෙතන එකකව ගන්න හරියක් නැහැ. ආදී ආධ්‍යාත්මික වශයෙන්වත් බාහිර වශයෙන්වත් මේ සද්දයෙන් මුල් කරගෙන ගන්න හරියක් මට නැහැ. මේ පස්සේ බැඳෙන්න කියොත් මොකද වෙන්නේ? සේවාවෙට වෛභාවයට පත් වෙලා ලෝක ආස්වාදිය හොදයි කියන තැනට බැඳෙනා නැවත කනහම ගැනීමට හේතු කාර්ය මායයි අයින් වෙන්නේ. එන අල්ල ගන්න මිහිර කියන එක මාර තොණ්ඩුවක් මාර උගලක් නිසා මේකේ මට අල්ල ගන්න දෙයක් නැහැ කියලා වටහා ගත්තහම එකින් එක දෙකින් එකට ආස්වාදියගේ මිදිලා. සත්‍ය හිච්චාරු. ඒක ස්වභාවයෙන් දැනිච්චාරු. හැබැයි මට ඒක හොදයි කියලා බැඳෙන මානසිකත්වයක් තියෙනවා ඒක මට අනිවිදහත්. අනුකූර නිදහස් කරන්න ඕන නිසා එකවරක සියලු මිහිරි හද නැති කරන්නේ නැහැ. දහම් හඳ පිරිත් නාදී ඒව නැති කරන්නේ නැහැ. ඉස්සෙල්ලා මෙති කරගන්නේ මොකද්ද? කාමයට හේතු වෙනීම, ද්වේෂයට හේතු වෙනීම. ලෝභයට හේතු වෙන, ද්වේෂයට හේතු වෙන හදක් තිබුණා ඉස්සෙල්ලා ඒක නැති කරගන්න. තවදුරට අපුලුවන් නම් කාමයට හේතු වෙන හදක් තියෙනවා ඒක නැති කරගන්න. තවදුරට හේතු කාරක වෙනකොට රූපනා රූප හද රූපය හන්. රූපාවචරය අපි ආස්වාදය කියලා දෙන හදක් තියෙනවා නේද? පිරිත් හඳ ඒ වගේම දහම් මිහිරි නාදී ඒ මන රූපාවචරයි. ඒකත් මන රූපාවචර ලෝකේ කරා හට ගන්න හේතු වෙනවා කියලා දැනගත්තොත් ඒකත් අයින් කරගන්න මත්තම කියන අරිහත් මාර්ගය පූර්ණ කරගෙන ඉන්න දෙලින්න. මට ඒකේ වැඩකුත් නැහැ කියලා ඒකෙත් ඡන්දාගේ අත්හැරි. අත්හැරලා ඇතින් බිදලා. ඊට මෙහාම අත්හැරින්න කියොත් ඒ මතරම වෙනවා. ඉතින් අයින් මේ අත්හැරින් ලෝභයේද ද්වේෂයේද මෝහයේද හේතු වෙන යම් නාදියක් ඇද්ද? ඒකට හේතු කරගෙන නාදී සමග බැඳීමක් හැදීමක් ඡන්දාගේ අත්හැරන ඒකයි ඉස්සේ අත්හැරගන්න. ඊට පස්සේ කාම දුගතිය උපදින්න තියෙන කාමහල තව වෙනවා. හැබැයි දූෂිත වෙන කාමහලක් ආව තන් තමයි සතර පාවිත දෙතර යන්නේ. එහෙම නොවන කාමහල කරන කාම ලෝක උපත්ිය කරන හද ගන්න හේතු වෙනවා. ඒකත් මහා කරදරයක්. එනවා කාම ආසාවයන්ගේ ආදීන වෙදකලා ඒක නෙවෙයි වෙනවා කියලා ගත්තාම අනාගාමී පරිණතන මොකද වෙන්නේ? ඊට පස්සේ බතහඳ විවිධ හඳ වෙනවා. ඒ නාදිර සමන්ජීකින් ඒක සාන්තය ප්‍රින්ටා කියලා ගන්න හේතු. එතන බැඳුනොත් එහෙම. මම රූප ලෝකේ ඉක්මවන්න බැවට කරක් පහල වෙන හේතු තියෙනවා තමයි. එන රූප ලෝකේ උපන්න පැවැත්මක් ඒ හැම තේ පැවැත්මක් තිබා මම පැවැත් ඉවර ගන්න හැදෙන කියලා දැනගත්තා. අයිහත් මාර්ගයේ පූර්ණිය කියන එක රූප රාග අරූප රාග ඉවරෙන්නේ ඒකේ නිපැදීමේ හිත ඉවර කරනවා. එහෙනම් යාර මොනවද අහන්නේ දැන් මේ තත්ත්වෙට වතුන් දාලාද ඇහෙනේ වැහෙනවා ආය ගන්ධ රාගයක් නැවෙනවා මෙන්න මෙතන පතලා කියලා වුණොත් අනිහක් ඵලෙ විරෝධය වෙනවා මේ මාර්ගයේ මේව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා ලබන ඇසකරන දිවනාසයේ ශාරීරිය බල කියන මේ ඉන්ද්‍රිය ටික ඔය විදිහේ එකින් එක සංකතයි පටිච්චා උප්පන්නයි ඡේ ධර්මයි වය ධර්මයි කියන මේ සිද්ධාන්තයම ඉතාල පුදු වෙනවා මෙන්න මේකට කියනවා ආර්ය විනී ඉන්ද්‍රිය භාවනාව එකක් කරගුණාම ඔක්කොම ලැබෙනවා කියන ලෝක කරගුණාමයි නෝ එකනේ නු ගන්න නිවන් දකින්න එක යඹුරු වැඩි යලි යලි අහනකොට තමයි තේරුම් ගන්න පුළුවන් අපි කොහොම පරිගත කරගුවා හරි යලි යලි අහලා එහෙම ගන්න පුරුදු වෙන්න මොකද ආසේවිතාය භාවිතාය බහුල විකෘතාය යානි කතාය වස්තු කතාය ආදී වශයෙන් ඉන්න ඉතින් ආතුරු කරන්න භාවිතා කරන්න බොහෝ කොට ඇතුළු කරා යානියක් මෙන් කරගන්න වස්තුවක් මෙන් කරගන්න ක්‍රියාකාරී කියන එක අරගෙන ඉතින් එකට සම්බන්ධ කරලා දැනගෙන ප්‍රගුණ කරගත්තාම මෙන්න මේ උත්සාහය පිටින් මාර්ගය වැඩෙනවා ධර්මාභෝධය ලැබෙනවා යලි යලි විමර්ශනය කරන්න ඕනේ යලි යලි ආවර්ජිනේ කරන්න ඕනේ එතකොට තමයි ශක්තිය ලැබෙන්නේ ඔය අපි ඉස්සෙල්ලා මූලික වශයෙන් දැනගත්තාම අපිට පුළුවන් නිවන් දැකීමට මාර්ගය තමන්ටම පැහැදිලි කරගන්න.